සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදීපටි නිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති පින්වත්නි මේ ධර්ම දේශනා මාලාවේ මේ පින්වතුන්ගේ ධර්මඥානය ධර්ම අවබෝධය වඩා වර්ධනය කර ගැනීම සඳහා පවත්වන තවත් කරුණු කිහිපයක් ප්‍රකාශ කරන්නටයි අද බලාපොරොත්තු වෙන්නේ. සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම අසුතවත් පෘථග්ජන තත්වයට පත්වෙන්නේ තමන්ගේ නොදැනීම නිසා. එම නැත්නම් මේ මනස මොට්ටවීම මුවහවීම නිසා, මෝහය නිසා පංචකාම නීවරණ ධර්මයන් තමන් තුළ තමන්ම සකස් කරගන්නවා. මේ පංචකාම නීවරණ ධර්මයන් නිවන ආවරණය කරන කරුණු පහක්. ඒ නිවන ආවරණය කරගන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන කරුණු පහකින්. බුදුහාමුදුරුවෝ මේ උතුම් ධර්මය දේශනා කළේ මේ පංචකාම නීවරණ ධර්ම වලින් නිවන ආවරණය කරගත් පෘථග්ජන ලෝකයාට ඒ නීවරණ ධර්ම වලින් මිදී නිදහස් වෙලා නිරාවරණය වෙන්න නිවන අනාවරණය කළා. වචන තුනක් තියෙනවා, ආවරණය, අනාවරණය, නීවරණය, නිරාවරණය. එනිසා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ නිවන නිරාවරණ කරලා දෙන්න. එනිසා බුදුහාමුදුරුවන්ට බුද්ධ ඥානයක් තියෙනවා, නිරාවරණේ ඥාන. නිවන වහිලා ආවරණය වෙලා පෘථග්ජන ලෝකයාගේ තියෙන්නේ. එනිසා මේ නිවන ආවරණය වෙලා වැහිලා තියෙන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන මෙන්න මේ කරුණු පහකින්. මේ කරුණු පහම හිතක ඇතිවෙන දේවල්. ලෝකේ, බාහිර ලෝකේ කොහෙවත් තියෙන්නේ නැහැ. තම තමන්මයි තමන්ගේ හිත ඔය කරුණු පහෙන් වහගන්නේ, මුවහ කරගන්න. ඒ නිසා ඔය කරුණු පහම කෙලෙස් හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරනවා. කෙලෙස් කිලුටු ධර්ම, කළු ධර්ම, මේ දුකට හේතු වෙන ධර්ම. ඒ නිසා පින්වතුනි මේ නිවන ආවරණය කරගන්නට හේතුවක් තියෙනවා. හේතුව තේරුම් ගත්තොත්, මේ හේතුම් පටිච්ච සම්භූතං කියන தත්වය තේරුම් ගත්තොත්, හේතු බංගා නිරුජ්ජති කියන தත්වයෙන් මේ නිවන ආවරණය වෙලා තියෙන, වැහිලා තියෙන කරුණු පහ තමන්ගේ හිතෙන් තමන්ටම පුළුවන්කම තියෙනවා ඉවත් කරගන්න. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක අඳුරු වීම. දැන් මේ රාගය ප්‍රිය දෙයට ඇලීම නිසා කාමච්ඡන්දයෙන් හිත අඳුරු වෙනවා. අඳුරු අඳුරට මාගදී භාෂාවේ කිව්වේ ලෝක. අඳුර කියන එකට මාගදී භාෂාවේ කියපු වචනේ ලෝක. ලෝක කියන වචනේ විරුද්ධ වචනේ අලෝක. අලෝක කියන්නේ ඒ අඳුර අත්තරලා අඳුරෙන් මිදී එළියට එීම. ඒ නිසා යම්කිසි කෙනෙකුට හිත ප්‍රභාස්වර තත්වයෙන් පවතින්නේ නැහැ. හිතේ රාගය, ద్వේෂය, මෝහය, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ කරුණු පහ තමන් සකස් කරගන්නා තාක්කල්. ඒ නිසා පෘථග්ජන ලෝකයා මේ කරුණු පහ නිවන ආවරණයේ කරුණු පහ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා තම තමන්ගේ දෘෂ්ටිය දැක්ම අපිරිසිදු නිසා, කිලුටු නිසා, මිත්‍යා දෘෂ්ටියක් පවතින නිසා, එක ලෞකික දෘෂ්ටියක් පවතින නිසා ඒ පුද්ගලයා තමන්ගේ හිත අඳුරු කරගන්න. මේ අඳුරු කරගන්නේ ප්‍රිය දෙයට ඇලීම කියන රාගයෙන් අඳුරු වෙනවා, අප්‍රිය දෙයට ගැටීම කියන ద్వේෂයෙන් අඳුරු වෙනවා, ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා මෝහයෙන් මානයෙන් අඳුරු වෙනවා. මේ රාග අඳුර, ద్వේෂ අඳුර, මෝහ අඳුර තුනම මිනිහෙක්ගේ හිතේ ඇතිවන අඳුර, සත්වයෙක්ගේ හිතේ ඇතිවන අඳුර. මේ අඳුර අස්වාභාවික තත්වයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ස්වභාවය නම් අර ප්‍රභාස්වර සිත පැවතීමයි. දැන් කුඩා දරුවෙක් ඉපදිනකොට සිතේ යම් ප්‍රභාස්වර තත්වයක් තියෙනවා. නමුත් අවුරුදු 4ක් 5ක් 6ක් විතර යනකොට මේ බාහිර ලෝකයට සම්බන්ධ වෙනකොට ආගන්තුකේහි උපගිලිට්ටේන උපගිලිට්ටං කියන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ගන්නා ඌ බාහිර අරමුණු නිසා, බාහිර උපකෙලෙස් නිසා ඒ පුද්ගලයාගේ අර ප්‍රභාස්වරයේ දරුවගේ අර ප්‍රභාස්වර සිත ක්‍රමානුකූලව ටික ටික අඳුරු වෙනවා. අඳුරු වුණාම අර කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ කරුණු පහ නිසා නිවන ආවරණය වෙනවා. ප්‍රභාස්වර සිත අර පිරිසිදු ප්‍රභාස්වර වූ සිත අඳුරු වෙනවා, කිලුටු වෙනවා. මේ අඳුරු වෙන්නේ, කිලුටු වෙන්නේ කෙලෙස් වලින්. ඒ නිසා පින්වතුනි, බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුලම දේශනා කරවදාළ මේ උතුම් ධර්මය උවමනා වෙන්නේ, උපකාර වෙන්නේ අර තමන්ගේ ප්‍රභාස්වර වූ සිත, තමන්ම කිලුටු කරගත්ත සිත පිරිසිදු කරගෙන ඒ ප්‍රභාස්වර තත්ත්වය නැවත මතු කරගන්නටයි. අරහත් තත්ත්වයට පත්වෙනවා කියන්නේ ඒ ප්‍රභාස්වර සිත, ස්වාභාවික සිත, ප්‍රකෘති වූ පරම පවිත්‍ර පිරිසිදු සිත නැවත මතු කර ගැනීමක්. ඒ නිසා මේක මේ අලුත් දෙයක් නෙමේ. තමන්ගේ තියෙන ප්‍රභාස්වර සිත නැවතත් අර පංචකාම නීවරණ ධර්ම වලින් මිදී නිදහස් වුණාම ඒ ප්‍රභාස්වර සිත මතු කරගන්න පුළුවන්. කුරා කුහුඹියගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම බෝසත්වරුන්ද ඇතුළුව සෑම කෙනෙකුගේම නියත වශයෙන්ම නිවන් දකින්නට උපකාර වන, අරහත්ත්වයට දක්වා යන්න උපකාර වන ප්‍රභාස්වර සිතක්, චිත්තයක් පවතිනවා, තියෙනවා. ඒක එහෙම නැත්නම් ඒක මතු කරලා ගන්න බෑ. හැබැයි ඔය ප්‍රභාස්වර සිත කිලුටු කරගත්තේ කිලුටු උනේ මෙන්න මේ කියන කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන මේ කරුණු පහ මේ හිතේ ඇති වූ වැරදි අස්වාභාවික විකෘති කරුණු පහක් තමන් ඇති කරගත්ත නිසා ඒ තමන්ගේ ගති හැටියටයි මේවා තමන් හදාගත්තේ, පුරුදු කරගත්තේ, පුහුණු කරගත්තේ. ඒ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ, ජීවත් වීම දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාභිනන්දනී කියන සත්වයෙන්. මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ රාගය, ద్వේෂය, මෝහය තියෙන තාක් කල් පමණයි. එහෙමනම් පින්වතුනි, හොඳට කල්පනා කරගන්න ඕන, මේ ජීවත් වෙනවා කියන්නේ වෙන මොකක්වත් නෙමේ, රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් පැවැත්ම පවත්වාගෙන යෑමයි. රාගය, ద్వේෂය, මෝහය කියන දේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ මතුවෙන, උපදින, නිර්මාණය වෙන, ප්‍රභවය වෙන දෙයක්. මේ ප්‍රභවය වෙනවා, අලුතෙන් සකස් වෙනවා, නිර්මාණය වෙනවා කියන එකයි ප්‍රභවය. ඒ නිසා යම්කිසි කෙනෙකුගේ මේ ජීවත් වීමට හේතුව රාගය, ద్వේෂය, මෝහය ඒ පුද්ගලයාගේ තුල අලුතෙන් සකස් වෙනවා, නිර්මාණය වෙනවා, හැදෙනවා, ඒ පවතිනවා. ඒ පැවැත්ම තමයි මේ ජීවිත පවත්වාගෙන යනවා කියන එකේ හරය. යම්කිසි ආකාරයක සියලු දුක්වලට හේතු වෙන්නේ ඔය කියන රාගය, ద్వේෂය, මෝහය. ඒ රාගය, ద్వේෂය, මෝහය හැබැයි පෘථග්ජන පුද්ගලයා හිතන්නේ, දකින්නේ, තීරණය කරන්නේ සැපයි, සුවයි, සුඛයි, සුද්භදායකයි, යහපත්, හොඳයි, ප්‍රියයි, මනාපයි, මිහිරියි කියලා. නමුත් මේ හොඳයි, යහපත්, ප්‍රියයි, මනාපයි කියලා ඒ අල්ලාගත් ප්‍රියමනාප දේ, මිහිරි දේ කීයටවත්ම කාටවත්ම ඒ ආකාරයෙන් දිගින් දිගටම නිශ්චිතව නිත්‍යසේ සුඛසේ ආත්මසේ පවත්වන්න නවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට, පෘථග්ජන තත්වෙන් ජීවත් වෙන කෙනෙකුට හැම දෙයක්ම ප්‍රියමනාප වූ මිහිරි දේ දකින්නේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ. ඒ අනුව ඒ පුද්ගලයා ඒක අභිනන්දනයෙන් උපාදානය කරගන්නවා, කැමැත්තෙන්ම උපාදානය කරගන්න. උපාදානය කරගත්ත දේ බරක් බව, බයක් බව, බැම්මක් බව ඒ පුද්ගලයාට තේරෙන් ගන්න පුළුවන් වෙන්නේ උපාදානය කරගත්තට පස්සේ ඒක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න බැරි බව දැනගත්තාමයි, දැකගත්තාමයි, තේරුම් ගත්තාම. ඒ නිසා ඕනෑම කෙනෙක් කල්පනා කරන්න ඕන, මේ පැවැත්ම අපිට උරුම කරලා දෙන්නේ නියත වශයෙන්ම දුක. එහෙමනම් අර රාගය, ద్వේෂය, මෝහය හිතේ උපදින තාක්කල් නිත්‍යයි, සුඛයි, අත්තයි කියලා පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. උපාදානය කරගැනීමත් සමග ඒ පෘථග්ජන පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් හැටියට පත් වෙලා මේ පැවැත්ම පවත්වාගෙන යන්නට අවශ්‍ය රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීමත් සමග දුකට පත් වෙනවා, දුක් විඳිනවා. සැපයි කිය කියා, සැප හොය හොයා, සැප හඹා යමින් දුක උරුම කරගන්නවා. ඒ නිසා මේ දුක කවුරුවත් විශ්වකර්මයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, බලවේගයක්, බාහිර ලෝකේ කිසිම කෙනෙක් තමන්ට උරුම කරලා හදලා බාර කරලා දෙන දෙයක් නෙමෙයි. තමන්මයි මේ දුක හදාගෙන, නිර්මාණය කරගෙන, ප්‍රභවය කරගෙන දුක් විඳිමින් ජීවත් වෙන්නේ. හැබැයි පෘථග්ජන ලෝකයා මේ දුක තේරුම් ගත්තේ නැති තාක්කල් සැප හඹා යනවා. ආස්වාදය හඹා යනවා. මේ ලෝකයෙන් ආස්වාදයක් විඳින්න කල්පනා කරනවා. ඒ ලෝකේ ආස්වාදයක් තියෙනවා. බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළා. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය ඇහෙන් රූපයක් දකලා ඒ ප්‍රියමනාපසේ මත් වෙලා ඒ රූපය පිනවා පිනවා ඉඳින්නට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තමයි ඉච්ඡ. ඒ නිසා ඒ ඉච්ඡ තියෙන තාක්කල් හිතේ ඉච්ඡය උපදින්නේ අර කාමච්ඡන්දයෙන් ප්‍රිය දෙයට ඇලෙනවා. ඒ වගේම කණෙන් ශබ්දයක් අහලා ඒ ඉච්ඡසේ එකින් කැමැත්තක් ආස්වාදයක් ලබනවා. ඒ අනුව ලෝකාස්වාදයක් ලබනවා. ඒ වගේම ඇහැ කන නාසය දිව කය මන මේ ලෝක ආස්වාදයේ විඳින තාක්කල් ඒ පුද්ගලයා මේ සංසාරයි කියන තීරණයක ඉඳලා ওই පංචස්කන්ධේ උපාදානය කරගන්නවා. ලෝකෙන් ආස්වාදයක් ලබනවා. හැබැයි ආදීනවය දකින්නේ නැහැ, තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයාට ආදීනවය දකින්නට තරම් මනසක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් කමක්, අර මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දෘෂ්ටියට පත් වෙන්නට පුළුවන් තත්වයක් හැකියාවක් ඒ පුද්ගලයා ගාව නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ දුක කියන්නේ ඵලයක්. දුකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ ඉච්ඡ. අර තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපේට බැඳෙන්න, අල්ලගන්න, අයිති කරගන්න තියෙන ආශාව, කැමැත්ත, අවශ්‍යතාවය, තණ්හාව හැටියට කිව්වා. ඒ වගේම කණෙන් ඇහුව ප්‍රියමනාප මිහිරි ශබ්දයට යලි යලි ඒ ශබ්දයෙන් ආස්වාදයක් විඳීමට ඇති අවශ්‍යතාවය, කැමැත්ත, ආස්වාදයක් විඳීම. ඒ වගේම නාසය, දිවකය, මන කියන මේ හයෙම පෘථග්ජන පුද්ගලයෙක් යම් ආස්වාදයක් විඳිනවා. ආස්වාදයක් ලෝකෙ තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. ආස්වාදයක් තියෙන නිසායි මිනිස්සු මේ ප්‍රියමනාප මිහිරි දෙයට බැඳින්නේ, ඇලින්නේ. හැබැයි ඒ ආස්වාදය විඳින හැම වෙමෝතකම ඒ පසුපසම අර ගුණාව බැඳාම කරත්තෙට ගුණාපස්සෙන් කරත්තෙ එනවා වගේ මේ ආස්වාදයත් සමග ආදීනවය ඉබේම උරුම වෙනවා. මේ උරුම වීම නිසා වෙන්නේ පෘථග්ජන පුද්ගලයාගේ මේ ඇහැ අසංවර තත්වයට පත් වෙනවා. කන අසංවර තත්වයට පත් වෙනවා. දිව, කය, මන හයම අසංවර තත්වයට පත් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ ක්‍රියාව අසංවරයි. කායේන අසංවරු, වාචාය අසංවරු, මනසා අසංවරු තීනි දුෂ්චරිතයක් පුතාඥාන පුද්ගලයා තුල උපදිනවා. ඒ කියන්නේ වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. මේ දුෂ්චරිතය පවතින තාක්කල් රාගය, ద్వේෂය, මෝහය උපදිනවා අලුතෙන්. රාගය, ద్వේෂය, මෝහය අලුතෙන් උපදින නිසා අනුසය සකස් වෙනවා. අනුසය සකස් වීම නිසා පැවැත්ම පවත්වගෙන යනවා. පැවැත්ම පවත්වගෙන යාම නිසා නිවන වැහෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංචකාම නීවරණ ධර්ම වලින් නිවන වැහිලා ආවරණය වෙලා අර පැවැත්ම තුල පෘථග්ජන පුද්ගලයා හිර වෙනවා. මේක චක්‍රයක්. ඒ නිසා මේ චක්‍රය කොතනින් හෝ කඩන්න අවශ්‍යයි. මේ කඩන්න පුළුවන් එකම තැන තමයි මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච කියන මේ කරුණු පහ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාරලා පැහැදිලිව පිරිසිදුව කිව්වා. මේ කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ. මේක කුණ්ඩලීය කියන සූත්‍රයේ බුදුහාමුදුරුව ඉතාම පැහැදිලිව දේශනා කළා. සියලුම කරුණුවලට හේතුව මේ තීනි සුචරිතය. කාය සුචරිතය, පචී සුචරිතය, මනෝ සුචරිතය. මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගැනීමෙන් අර කායේ සුචරිතය කායේන සංවරෝ, වචී සුචරිතය වාචාය සංවරෝ, මනෝ සුචරිතය මනසා සංවරෝ කියන සංවරත්වයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔය තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කාගේ පාලනයේද තියෙන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍යයි. මේ සංසාරේ දුක් විඳ විඳ දුක් විඳ විඳ නැවතත් ඉපදී ඉපදී ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම උරුම කරගනිමින් මේ ගමන දිගින් දිගටම යන්නේ මේ කියන තීනි සුචරිතය තේරුම් නොගත්ත නිසායි. තමන්ට පුළුවන්කම තියෙනවා කායේන සංවරෝ වෙලා ක්‍රියාව සුචරිතයෙන් කරන්න. වාචාය සංවරෝ කියලා වචන වචී සුචරිතේ ක්‍රියාත්මක වෙන්න. මනසා සංවරෝ කියලා මනෝ සුචරිතය මෙනෙහි කිරීම. ඒ නිසා පින්වතුනි මෙතන මේ තීනි සුචරිතය තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා සංවර වෙන්න. හැබැයි මේ සංවර වෙන්න බෑ හරියට මේ බණ අහන් නැතුව ධර්මය තේරුම් ගන්න නැතුව යම් කිසි ආකාරයක මේකට හේතුඵල ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය යම් ධර්මකට තේරුම් නොගෙන. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ මේ සංවර සීලය කියන එක ලැබෙන්නේ සෝතාපදානේ පඤ්ඤා සුතමයේ ඥානය ලැබීමෙන්මයි. ඒ මිසක් දැන් බුද්ධාගමේ කියන්නේ සීලය පළවෙනි පියවර කියලා. ඒ වගේම අර භාවනාව දෙවෙනි පියවර කියලා. නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බුද්ධ දේශනාවේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා මේ යම් ආකාරයක යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරන්නට මිනිහෙකුට පුළුවන් වෙන්නේ බණ අහලාමයි, පාර දැනගෙනමයි, මාර්ගචර්යාව තේරුම් අරගෙනමයි. ඒ නිසායි අර මහා නිදාන සූත්‍රයේ බුදුහාමුදුරුව ආනන්දහාමුදුරුවන්ට කිව්වා මේ නිවන් දකින බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි කියලා. ආනන්දහාමුදුරුව කිව්වා බුදුහාමුදුරුව දේශනා කරාම කරුණු එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි මේ ශාසනය පවත්වන්නට 50%කටත් වඩා හේතු වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා මා හේවං ආනන්ද අවච කියලා. වැරදි වචන අව කැපෙන වචන කියන්න එපා ආනන්ද. මේ මුළු බුද්ධ ශාසනයම මේ නිවන් දකින්න මාර්ගයම පවතින්නේ මුල් වෙන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි. එමනම් මේ නියම නිවැරදි බණ ධර්මය බව නසන ධර්මය යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට කියන්න දෙන්න කියලා දෙන්න දන්නේ නැත්නම් කියන්නේ නැත්නම් ලෝකේ හදන ධර්මය කියනවා නම් එතන බණ නෑ බහ තියෙන්නේ. ඉතින් ඒක නිසා යම් ආකාරයකට ලෝකේ හදන ධර්මයක් තියෙනවා. ලෝකේ කියන්නේ අඳුර. නැවත සම්මත සම්ප්‍රදායික දේවල් ලෝකේ හදන ධර්මයක් තියෙනවා. ඒක ලෞකික සුභ සාධනය සඳහා තියෙන සම්මත චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන ගිහිල්ලා රජ සැප සිටු සැප දෙව් සැප මිනිස් සැප ලබ ලබ දිව්‍ය ලෝකවල ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා බ්‍රහ්ම ජාලයට දැලට හිර වෙන තත්වයක් තියෙන දෙයක් තියෙනවා ලෝකෙ පවතුනා බුදුහාමුදුරුව බුදු වෙන කාලෙත් ඊට පෙරත් ඊට පසුවත් මේ ලෝකෙ හදන ධර්මයක් තිබුණා තියෙනවා මතුවටත් තියෙනවා නමුත් බුදුහාමුදුරුව ප්‍රකාශ කළේ මේ ලෝකෙ අඳුර හදන තාක්කල් පුද්ගලයා දුක් විඳ විඳ මේ දුකේ ගැලිලා කටයුතු කරනවා ඒ දුක ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක හැදෙන්නට හේතුව ඒ පුද්ගලයා දන්නේ නැහැ දුක්ඛ නිරෝධේ අඥානං ඒ දුකෙන් මිදී නිදහස් වන ක්‍රමය මාර්ගය පිළිවෙත දන්නේ නැහැ ඒ නිසා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මහ අද්භූත අභව්‍ය ආශ්චර්ය දෙයක් නෙමේ මේ දුකත් දුකට හේතුවත් ඒ හේතුව නිරෝධ කිරීමත් ඒ හේතුව නිරෝධ කිරීම ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කිරීමත් මේක මේ චතුරාර්ය සත්‍ය වෙනත් වචන වලින් කියනවා නම් පැවැත්ම පවත්වාගෙන යෑම නැවැත්ම නවතා චිත තැබීම මේ පැවැත්ම තමා දුක පවත්වාගෙන යෑම තමා දුක්ඛ සමුදය නවතීම තමා දුක්ඛ නිරෝධය නවතා චිත තැබීම තමා නිරෝධගාමිනී පටිපදා මග්ග ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මහා අභව්‍ය අද්භූත දෙයක් නෙමේ මේ තමන්ගේ හිතේ ඔය දුක උපදින්නට හේතුව තමන් විසින්ම දැකගන්න ඕන මේ දුකට හේතුව දැන් මම මෙච්චර වෙලා කිව්වේ මේ ප්‍රිය බවට ඇලීම අප්‍රිය බවට ගැටීම ප්‍රිය අප්‍රිය අතර මැනීම වෙන මොකක්වත් නෙමෙයි පිය අප්පිය යම් කිසි කෙනෙක් ප්‍රිය බවට ඇලෙනවා නම් අප්‍රිය බවට ගැටෙනවා නම් එතන දුක උරුම වෙනවා ඵලයක් හැටියට ඒ නිසා දුක කියන්නේ ඵලයක් මේකට හේතුව තමන්ගෙම හිතේ ඇති වූ ප්‍රිය බවට අප්‍රිය බවට වහල් වෙලා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මානෙන් මැනලා අර අදුක්කම අසුක තත්වයටපත් වෙනවා ඉතින් ඒක නිසා පින්වතුනි ඔය ප්‍රිය බවට ඇලීම අප්‍රිය බවට ගැටීම සහ ප්‍රිය අප්‍රිය අතර මැනීම තියෙන තාක්කල් ඒ පුද්ගලයා මේ දුක්ඛ සමුදය පිළිබඳව තේරුම් ගත්තේ නැහැ තේරුම් ගන්නේ නැහැ ඔය දුක් විඳ විඳ මේ ගමන යනවා හැබැයි සියලුම පෘථග්ජන පුද්ගලයන් මේ දුක් විඳින්නේ කැමැත්තෙන්මයි ඒකත් තේරුම් ගන්න ඕන ඒ නිසා අර බලාපොරොත්තුවක් ඒ පුද්ගලයා තුල තියෙනවා නොලැබූ නොලද ඉදිරි බලාපොරොත්තුවක් සෑම පෘථග්ජන පුද්ගලයෙක් තුලම උපදිනවා තියෙනවා ප්‍රභවය වෙනවා නිර්මාණය වෙනවා හැබැයි ඒකට හේතුව තමන්ගේ විඥාණයට ආහාර සපයා ගැනීමේ අවශ්‍යතාවයක් අපි බොහොම සරල උදාහරණයක් ගත්තොත් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපි හිතමු යම්කිසි කෙනෙක් ස්වීප් ටිකට් එකක් ගන්නවා මේ ස්වීප් ටිකට් එක ගන්න සමහර විට එදා තේ එකක් නොබී ඒක කැප කරලා එක්ක තමන්ගේ තියෙන ඒ රුපියල් 20 වෙන වැඩකට යොදා ගන්න පුළුවන් නමුත් ඒ වෙන වැඩේ නොකර අර රුපියල් 20 වියදම් කරලා ස්වීප් ටිකට් එකක් ගන්න බලාපොරොත්තුවක් ඇතුව ආස්වාදයක් බලාපොරොත්තුවක් ඇතු. ඒක කැප කරනවා විඳවනවා ඒ ස්විප් ටිකට් එක කවදාහරි ඇදෙයි කියන බලාපොරොත්තු. දැන් ඔය ස්විප් ටිකට් එක කවදාහරි ඇදෙනකම් මේ පුද්ගලයා සමහර විට මේ රුපියල් 20ක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 100ක් 200ක් 300ක් වියදම් කරන්නත් ඇති. මේ රුපියල් 10 බැරි වෙලාවත් මේ විදියට නැතුව තමන් එකතු කළා නම් ඒත් අරගාන තමන්ට තියෙනවා. දැන් බැරි වෙලාවත් ওই පුද්ගලයා අවුරුදු 2-3කට පස්සේ ස්විප් එකක් ඇදුනා කියලා හිතමුකෝ. මේ ඇදුන මොහොතේ අර බලාපොරොත්තුව එකපාරට ඉෂ්ට වෙනවා. දැන් ඊළඟට තියෙන්නේ නොසිතූ බරක් බයක් බැම්මක්. මේකට දැන් බොහොම බලවත් දුකක් එනවා. මේක දුක එන්නේ තේරුම් නොගෙන. දැන් රැට නිින්ද යන්නේ නැහැ. අර Tamanට ඇදුන ස්විප් එක වෙන කවුරු හරි ගනීද, මේක ආණ්ඩුවෙන් බදු ගහයිද, හොරු ඇහිලා මේ සල්ලි ටික ගනීද, මේ මුරකාරයෙක් දාගන්න වෙනවා බය මේ ආරක්ෂා කරගන්න. රැට නිින්ද යන්නේ නැහැ. හිතේ තියෙන වේගය වේදනාව අසීමිතයි. හැබැයි ඒ පුද්ගලයා ඒක සපක් කියලා ඒ දුක විඳවනවා. මේක තමයි හැම තැනකම තියෙන මේ ලෝකේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තමයි අර ඉස්සෙල්ලා රුපියල් 20 වියදම් කරලා අර කැප කරලා Tamanට ලබා ගන්න තියෙන සල්ලි වලින් මෙහෙම ගත්තා. ඒ ගන්න තාක්කල් බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා ඒ වියදම් කිරීමේ දුක දැක්කේ නැහැ. අර බලාපොරොත්තුවට යට වුණා. ආස්වාදයට යට වුණා. ඊට පස්සේ මේ ස්විප් එක ඇදුනට පස්සේ දැන් ඒක බරක්, දැන් ඒක බයක්, දැන් ඒක බැම්මක්. දැන් මේ අල්ලගත්ත උපාදානය කරගත්ත දේ Tamanට අහිමි වෙයිද නැති වෙයිද කියන බය ඇති වෙනවා. නිදාගන්න හම්බ වෙන්නේ නැහැ රැට. නමුත් ඒ පුද්ගලයා මේ ස්විප් එකක් ගත්තේ නැත්නම්, මේක ඇදුනේ නැත්නම් ඒ පුද්ගලයා නිදහස් නිවාල් බොහොම නිවුණු පුද්ගලයෙක් වෙන වේගයක් උපදින්නේ නැහැ. නමුත් පෘථග්ජන ලෝකයා මේක අර බලා ඉන්න පෘථග්ජන ලෝකයා බලන්නෙම මේක තියෙන ආස්වාදය. මේ ආස්වාදය බොහොම හිස්. කිසි තේත්ම ඒක සුවයක්, සහනයක්, සැපතක්, ශාන්තියක් ඇත්තේ නැහැ. එතන තියෙන්නේ බයක්, බරක්. ඒ නිසා මේ දුකට හේතු වෙන්නේ බය, බර, බැම්ම, අර බන්ධනය. ඒ නිසා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුනෙම ඔය බය, බර, බැම්ම, බන්ධනය පෘථග්ජන පුද්ගලයෙක් තමන්ම නොදැන නිර්මාණය කරගන්න. ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන, මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත තරමට තමා පෘථග්ජන ලෝකයා සතුටු වෙන්නේ, ආස්වාදයක් විඳින්නේ ගොඩ ලොකු කරගත්ත තරමට. හැබැයි ඒ ගොඩ ලොකු කරගන්නා හැම අවස්ථාවකම තමන්ට තේරුණත් නැතත් තමන්ගේ බය වැඩි වෙනවා, බර වැඩි වෙනවා, බැම්මට හිරවීම වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන ආවේගය, අසහනය බොහොම ඉහළයි. දුක උරුම වෙනවා. ඉතින් ඒක නිසා කල්පනා කරගන්න ඕන, මේ පංචස්කන්ධය හිතෙන් ඔය උපාදානය කරගන්නේ අතෙන් නෙමෙයි. ඔය උපාදානය කරගත්ත සියලුම දේ හිතේ තියෙන්නේ. මේ හිතේ ඔය ආවේගය චිත්තාවේගයක් හැටියට, වේගයක් හැටියට, ආවේගයක් හැටියට, වේදනාවක් හැටියට උපදින්නේ. ඒ නිසා අර පුද්ගලයා ඔය හිතෙන් රවුම් ගහන්නේ, රෝද ගහන්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගැනීමේ වේගය නිසා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා දුකටපත් වෙනවා, දුක විඳිනවා. හැබැයි ඒ පුද්ගලයාට දුක විඳවා විඳවා මේ පැවැත්ම පවත්වාගෙන යෑම යම් ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයක් නැත්නම් ඒ පුද්ගලයා මේවා එකතු කරගන්නෙත් නැහැ, අල්ලගන්නෙත් නැහැ, උපාදානය කරගන්නෙත් නැහැ, අයිති කරගන්නෙත්. හැබැයි ඒ උපාදානය කරගත්ත අල්ලගත්ත එකතු කරගත්ත කිසිම දෙයක් තමන්ට කැමතිසේ නිච්චසේ සුකතේ අත්තසේ පවත්වන්න බෑ. මේක සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. සබ්බේ මේ පියේහි මනාපේහි, මේ ප්‍රිය වූ මනාප වූ සියලුම දේ නානාභාවයට පත් වෙනවා, අන්‍යතාභාවයට පත් වෙනවා, විනාභාවෝ විනාශභාවයට පත් වෙනවා. මේ විනාශභාවයට පත් වෙන, විපරිණාමයට පත් වෙන අනිච්ච වූ අනත් වූ දේවල්මයි සියලුම දේ. මේ පංචස්කන්ධ උපාදානය ඇටියට පෘථග්ජන ලෝකයා අල්ලගන්නේ. මේක යම් කිසි අවස්ථාවක තේරුම් ගන්නා තාක්කල් පෘථග්ජන පුද්ගලයාට පුළුවන් කමක් නැහැ අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංචකාම නීවරණ ධර්මයන් තමන්ගේ හිතෙන් ඉවත් කළා. අර හිතේ සැහැල්ලුවක්, අර ආවේගයේ සැහැල්ලුවක්, අර වේදනාව උපේක්ඛා තත්වයට පත් කර ගැනීමේ පිරිසිදු හිතක් ඇති කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් තුල මිනිසුන්ට මනසක් තියන අයට කල්පනා කරන්නට මේ උතුම් ධර්මයේ දේශනා කළේ මේ මනසේ කිලුටු ගති, කෙලෙස් ගති, කළු ගති, වැරදි ගති, අර දුෂ්චරිත ගති ඉවත් කරන්නටයි. මේ වැරදි ගති, කළු ගති, කෙලෙස් ගති ඉවත් කරන හැම මොහොතකම සැහැල්ලුවක්, සහනයක්, ශාන්තියක් තමන්ට ඇති වෙනවා. අර ආවේගය, චිත්තාවේගය, වේදනාව නැති වෙනවා. විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී තත්වයට පුද්ගලයෙක්පත් වෙනවා. මේක තමයි නිවන, මේක තමයි නිබ්බාන කියපු මේ බුද්ධ දේශනාවේ එන නිදහස් වීම. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ බැමි තුන සකස් කරන්නේ තමන් කැමැත්තෙන්මයි. ඒ බැමි තුන බැඳගන්න සකස් කරන අවස්ථාවේ ඒක සුවයක්, ආස්වාදයක්, සැපතක්. හැබැයි බැම්මෙන් බැඳුනට පස්සේ ඒක දුකක්. ඒ නිසා ආදීනව කිව්වා එතන. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම බලන්න ඕන, මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත තරමට, කරගන්න තරමට ඔය බර, බය, බැම්ම වැඩි බලවත්. ඒකෙන් මිදී නිදහස් වෙනවා කියන්නේ මේ තියෙන ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන සම්පූර්ණයෙන් තමන් අත්හරිනවා නෙමේ. මේවට තියෙන බැඳීම තමන්ගේ හිතෙන් මුදවා නිදහස් කිරීම. එනිසා පින්වතුනි, මුත්‍ති අනාලයෝ කියල චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ, මේ හිතේ ඇති කරගත යුතු නිදහසක් මේ නිවන. ඒ මිසක් තමන්ගේ ඔය තියෙන දේපොල, ඉඩකඩම් ඔක්කොම අයින් කරලා ගිහියෙක් ඇටියට අත්තර දාලා කැලේට යෑම හෝ වෙන මේවා තැනකට ගියෑම නෙමේ. එහෙම ගියත් මේ ණයෙන් මිදී නිදහස් වෙන්න බෑ. තමන්ගේ යුතුකම් වගකීම් ඉටු කිරීම අනිවාර්යෙන් කරන්න ඕන මේ සංසාර ගමනෙන් මිදී නිදහස් වෙන්න. යුතුකම් වගකීම් ඉටු කරන්න පුළුවන් වෙන්නේ ගිහිගෙදර ඉඳගෙනමයි බොහෝ අයට. ඒ නිසා තමන්ගේ ඔය ඥාතීන් කියන්නේ ණය කාර්යෝ, අතීතේ තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, ඉගැන්වූ ගුරුවරු, මව්දෙමව්පියන්, වැඩිහිටියන්, සාම්පුරුෂයෝ, භාර්යාව, දරුමුණුගුරුවෝ, මේ ආදී කොට ඇත්තා වූ බොහෝ දෙනෙක් ඥාතීන් ණයකාරු. ඒ ණයකාරයන්ට අපි ණය ගෙවන්න ඕන. මේ ණය ගෙවන්න පුළුවන් වෙන්නේ අපිට මේ හිතේ පිරිසිදු බවක් ඇති කරගෙන, තුන්සිත පහදවාගෙන ඒ අයට අපි පින්දීමෙන් පින්පැවරීමෙන් පින් අනුමෝදන් කිරීමෙන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා දැක්වීමෙන් ඒ වගේම මේ සසර සම්බන්ධතාවලින් බන්ධනවලින් මිදී නිදහස් වීමෙන් පංචස්කන්ධය උපාදානය කරගත්ත දේ හිතෙන් අත්හැරීමෙන් අර ප්‍රායෝගික වශයෙන් ගෙවල් දොරවල් ඉඩකඩම් අත්හැරීම නෙමේ මේ හිතෙන් ඒ ගෙවල් දොරවල් ඉඩකඩම් වලට තියෙන තද බැම්ම උපාදානය. ඒ නිසා පංචස්කන්ධය පරිහරණය නොකර බුදුහාමුදුරුවන්ටවත් අරහතුන් වහන්සේටවත් පෘථග්ජන පුද්ගලයෙකුටවත් කුරාගුම්බියෙකුටවත් ජීවත් වෙන්න බෑ. පංචස්කන්ධය පරිහරණය කරන්න පුළුවන්, පංචස්කන්ධය පරිහරණය කරන්න ඕන. හැබැයි පංචස්කන්ධය උපාදානය කර නොගැනීම කරන්න පුළුවන් වෙන්නේ මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට පමණයි. ඒ නිසා පංචස්කන්ධය සහ පංචස්කන්ධ උපාදානය අතර ඇති වෙනස තේරුම් ගත්ත කෙනෙකුට මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. නිවනට උපකාර වන සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පංචස්කන්ධය සහ පංචස්කන්ධ උපාදානය කියන දෙකේ අතර ලොකු වෙනසක් තියෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නාට පස්සෙත් යම් කිසි කෙනෙකුගෙන් දානයක් ගත්තනම් වතුර ටිකක් බිව්වනම් මේ සිවුරක් පූජා කළානම් මේ සියලුම දේ මේ වාතය හැටියට හුස්ම ගත්තනම් මේ සියලුම දේ මේ පංචස්කන්ධයට අයිති ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර රූප කොටස ඒද වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කොටස රූප වේදනා සංඥා සංකාර විඥාන කොටසට අයිති. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ක්‍රියාසිත පැවැත්වුවා සංකාරසිත පැවැත්වුවේ නැහැ. ඒක නිසා සංකාරසිත පැවැත්වීම නැවැත් වූ ගමන් පංචස්කන්ධය පරිහරණය කරනම උපාදානය කරගන්නේ නැහැ. එහෙමනම් මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් අතර ඇති වෙනස තේරුම් ගත්තාම සංකාරසිත සහ ක්‍රියාසිත අතර වෙනස තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සංචේතනාසිත සහ ක්‍රියාසිත අතර ඇති වෙනස. දැන් පෘථග්ජන පුද්ගලයෙක් චක්කු සංචේතන නිසා සංකාර කරනවා. සෝත සංචේතන කණෙන් කරන දේවල්, ගාන සංචේතන, ඒ වගේම ජීවා සංචේතන, කාය සංචේතන, මනෝ සංචේතන. සංචේතන කරනවා නම් සංකාර දිගේ රවුම් ගහලා සමුදය උපද්දවා ගන්නවා, උපාදානය කරගන්නවා. යම් කිසි කෙනෙක් මේ ඇහැ කන නාසය දිවකය මන කියන හයම පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි ආයතන හැටියට නෙමෙයි ඉන්ද්‍රිය ධර්මයන් හැටියට. මේක දැන් හොඳට තේරුම් ගන්න ඕන දෙපැත්තක් තියෙනවා. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය, සංකාර සහ ක්‍රියාසිත, ආයතන සහ ඉන්ද්‍රිය ධර්ම. මේක තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙකුට මේ පංචස්කන්ධය පරිහරණය කරන්න පුළුවන්. මේ ඇහැ කන නාසය දිවකය මන කියන තමන්ගේ ඉන්ද්‍රිය හය ඉන්ද්‍රයන් නැටියට පරිහරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕනම වෙලාවක ඕනම තැනකදී ක්‍රියාසිත පවත්වන්න පුළුවන්. හැබැයි සංකාරසිත විතරයි දුකට හේතු වෙන්නේ. සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට ඔය පංචකාම නීවරණ ධර්ම වලින් මිදෙන්න නම් මෙන්න මේ කරුණු තුන තමන් තුලින් තමන්ටම දැක ගන්න ඕන. අභිඤ්ඤාතං අභිඤ්ඤය. ඒ නිසා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර ඇති වෙනසත්, සංකාර සිත් සහ ක්‍රියා සිත් අතර ඇති වෙනසත්, ඒ වගේම ආයතන සහ ඉන්ද්‍රිය ධර්ම අතර ඇති වෙනසත් තමන් තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්නා තාක්කල් මේ උතුම් බුද්ධ ධර්මය කෙනෙකුට නිවැරදිව තේරුම් ගන්න බෑ. මේ දුකට හේතුව පංචස්කන්ධය උපාදානය කරගන්නවා නොදන්නාකමින්, අඥානකමින්. ඒ වගේම සංකාරසිත පවත්වනවා ක්‍රියාසිත ගැන නොදන්නාකමින්. ඒ වගේම මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය ආයතන හයක් හැටියට, සලායතන හැටියට, චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායතනේ, මනායතනේ හැටියට පාවිච්චි කරනවා. මේ ආයතන පාවිච්චි කරන හැම අවස්ථාවකම සංකාර සිදුවෙනවා, සංචේතන පවත්වනවා, පංචස්කන්ධයම උපාදානය කරගන්නවා, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනවා, සසර ගමන පවතිනවා, විඥාන ශක්තියක් උපද්වා ගන්නවා, නිවන ආවරණය කරන අර කරුණු පහ පංචකාම නීවරණ ධර්ම තමන්ගේ සිතේ අලුතෙන් අනුසය හැටියට උපත ලබනවා. ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕනේ, මේ ධර්මඥානයක් නැතුව, යථාභූත ඥාන දර්ශනයක් නැතුව මේ තමන්ගේ සිතේ ක්‍රියාත්මක වන නිවැරදි ආකාරය තේරුම් නොගෙන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මය තේරුම් නොගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ, සම්මාදිට්ඨියට පත්වෙන්න බෑ, ඒ වගේම මගඵල ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සෑම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන, මේ ක්‍රියාසිත පවැත්වීම අත්තරලා සංකාරසිත් පවත්වන්නේ පංචස්කන්ධය පාවිච්චි කිරීම පරිහරණය කිරීමට එහා ගිහිල්ලා මේ පංචස්කන්ධය ප්‍රියමනාපණං උපාදානය කරගන්නේ තණ්හාවෙන්. ඒ වගේම මේ ආයතන හැටියට තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරන්නේ තමන්ගේ අඥානකම, නොදන්නාකම නිසායි. එතකොට වෙන කවුරුවත් නෙමේ වර්ධකාරයා මේ දුක නිර්මාණය කරගන්න, මේ දුකට මුල් වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ සියලු කාරණාවලට මුල තමන්ගේ වැරදි අර තීනි දුෂ්චරිතය. එහෙම නැත්නම් මේ ඇහැ කන නාසය දිවකය මන වැරදිසේ, අසංවරසේ, නොහික්මුණුසේ, නොශික්ෂණේ, ශික්ෂණේ නොවු ආකාරයට කටයුතු කිරීම. ඒ නිසා තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරන්න ඕන ශික්ෂණයක් ඇතුව, සංවරයක් ඇතුව, හික්මුණු ආකාරයට කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන තත්වයට. ඒක තේරුම් ගන්න පුළුවන්, දැනගන්න පුළුවන් මේ උතුම් බුද්ධ ධර්මය අහලා දැනගෙනමයි. ඒ නිසා වෙන කාටවත් වරදක් පටවන්න බෑ. තමන්ට තරහ යන්නේත්, ප්‍රිය දෙයට ඇලෙන්නේත්, අප්‍රිය දෙයට ගැටෙන්නේත්, වැරදිසේ මනින්නේත් ඔය කියන ධර්මය නොදැන නිසායි. ධර්මය දන්නවා නම් ඉවසලා විමසලා ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ, උපේක්ෂා සිතක් ඇති කරගන්නවා, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ, තරහා යන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, ඒ අනුන්ගේ වැඩ නිසා තමන්ගේ හිත කිලුට කරගන්නේ නැහැ, ඉවසලා විමසලා සැනසෙන්න පුළුවන්. ඒ වගේම වැරදිසේ අනවශ්‍ය විදියට මානෙන් මනින්නේ නැහැ, නිහතමානීව උපේක්ෂා සිතෙන් කටයුතු කර. ඒ අනුව ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ධර්ම අවබෝධයක්, ධර්මඥානයක් ලැබුණ ගමන් මේ සංසාර දුකට මුල් වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ හේතුව දැකලා ඒ සියලු හේතු වලින් තමන් මිදී නිදහස් වෙලා තමන්ගේ හිත පිරිසිදු කරගන්නට අවශ්‍ය සියලු පියවර සීල සමාධි ප්‍රඥා ත්‍රිසික්ඛා පූර්ණ කරගන්න. ඒ සඳහාම මේ පින්වතුන්ට මේ දහම් කරුණු ටික උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනවා. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාවක් තියෙනවා. තව පැය දෙකකට විනාඩි 15ක් 10ක් විතර අඩුවෙන් ඕනෑම පින්වතෙකුට ඕනෑම ප්‍රශ්නයක් මේ දේශනා කරපු ධර්මය ඇතුළුව ඕනෑම ධර්ම කාරණයක් පිළිබඳව ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක සීමාවක් නැහැ. සමහර විට තමන් නොදන්නා දේවල් තේරුම් ගන්න, ඒ වගේම පැහැදිලි නැති තැන් පැහැදිලි කරගන්න, හේතුඵල ධර්මයට අදාළව ගලපා බලන්න නොදන්නවා නම් ඒක තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕනෙම කෙනෙකුට අවස්ථාව තියෙනවා ප්‍රශ්න අහන්න. ඉඳගෙන අහන්න කමන්නේ. ඔව්. දැන් උපාදානය කරගන්න බෑ පංචස්කන්ධය. ඒක පිළිබඳ කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට වෙන්නේ අර චක්කු සංචේතනා, සෝත සංචේතනා, ගාන සංචේතනා, ජීවා සංචේතනා, කාය සංචේතනා, මනෝ සංචේතනා ඇති වෙනවා. සංචේතන ඇති වුණ ගමන් අවශ්‍යතාවක්, ආසාවක්, ආස්වාදයක් ලබන්න කැමති වෙනවා. තමන් ඒක දැන් තමන් ඇහෙන් රූපයක් දැක්කා. ඒ රූපය දැකීම වරදක්ද? නෑ. වරද මොකද? ඒ රූපය දැකලා ඒක ප්‍රියයි, මනාපයි, මිහිරි කියලා හිතීමත් වරදක් නෙමෙයි. ඒ ප්‍රිය ලස්සන රූපය දැන් බුදුහාමුදුරුව අර රූපනන්දාව දැක්කාම හොඳ ලස්සන ගෑනු කෙනෙක් බව දැක්කා. දැන් ඒකේ වරදක් නෑ. වරද මොකද? ඒකෙන් තමන්ගේ හිත යම් මත්වීමක්, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේදනාව, සුවයක් ඇනින. ඒ සුවය තමන්ට ඒ අවස්ථාවෙන් පස්සේ යලි යලිත් මතු මතු යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි. ඒ අභිනන්දනේ යලි යලිත් විඳවීමේ ආශාවක්, අවශ්‍යතාවයක්, කැමැත්තක් ඇතිවීම නිසා ඒ ප්‍රිය රූපය තමන් උපාදානය කරගන්න තීරණය කරනවා. ඒ උපාදානය කරගන්නේ පළමුවෙන් අර දැක්ක ලස්සන ප්‍රියමනාප රූපයේ අපි අර කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවන ටික් ගාලා අරගෙන කොහෙද තියාගන්නේ? තමන්ගේ චිත්ත සන්තානි. දැන් අර රූපේ ගියා. හැබැයි තමන්ගේ හිතේ තියෙන රූපේ තියෙනවා. ඒක නැවත නැවත අර සංකල්පනා හැටියට මතු කරලා අරගෙන අර රූපයේ පිළිබඳ ආස්වාදයක් ලැබීම මොකද්ද? මනෝ සංචේතන, චක්කු සංචේතන. ඒ වගේම අපි හොඳ සින්දුවක් ඇහුවාම සෝත සංචේතන. ඒ වගේමයි අපි රස කේක් කෑල්ලක් හරි මොනවා හරි රසවත් කෑමක් කෑම ඒක ගැන නැවත නැවතත් හිතනවා නම් මොකද වෙන්නේ? ජීවා සංචේතන. මේ පහෙන්ම එතකොට වෙන්නේ මොකද? අර ඇහැ ආයතනයක් වෙනවා. අහක යන කුණු ගොඩවල් එකතු කරගන්න දෙයකට කියනවා ආයතන. එතකොට අර ඇහැ, කන, නාසය, දිවකය, මන ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර මනෝ සංචේතන, චක්කු සංචේතන, සංචේතන, ගාන සංචේතන, සංචේතන පවතින තාක්කල් සංකාර කරනවා. සංකාර කරන තාක්කල් සංසාරයි කියලා සම්බන්ධයක්, සමුදය බිහි වෙනවා. සමුදය බිහි වෙන තාක්කල් දුක උරුම වෙනවා. පංචස්කන්ධය උපාදානය කරගන්නවා හිතෙන්. මේ මොකක්වත් දැන් අර රූපේ ගියා. හැබැයි තමන්ගේ හිතේ ওই රූපේ එහෙමම තියෙනවා. දැන් ඒ ගිය රූපේ අපි අවුරුදු 5ක් ගියා කියමුකෝ. ඒ රූපේ දැන් ගිහිල්ලා අපි හැබැයි අපේ ඒ රූපේ දැන් අවුරුදු 5කින් වයසට ගිහිල්ලා නාගි වෙලා වෙනස් වෙලා. අපේ අර උපාදානය කරගත්ත රූපේ අර ගත්ත ෆොටෝ එක ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිත්‍යයි. ඒක සුඛයි. ඒක අත්තයි. මෙන්න මේක තමයි මේ ලෝකේ තියෙන වැරදි ධර්මතාවය. හැම කෙනෙක්ම උපාදානය කරගන්නේ මොකද? යම් අවස්ථාවක යම් මොහතක වර්තමානයේ අර ලස්සනයි ප්‍රියයි මනාපයි කියපු දේ ඒක වෙනස් වෙන බව විපරිණාමයටපත් වෙන බව අන්‍යතාභාවයටපත් වෙන බව තේරුම් ගත්තේ නැහැ. එනිසා ඒ පුද්ගලයාට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න බෑ. ඒ පුද්ගලයා මෙනෙහි කරන්නෙම නිත්‍යයි සුඛයි අත්තයි. එනිසා අභිනන්දනෙන් ඒ දේ උපාදානික. දැන් අර රූපේ ගියා. හැබැයි අපි හිතෙන් උපාදානය කරගෙන ෆොටෝ එකක් අරගෙන ඇතුළට දැන් තැන්පත් කළා. මේ ලස්සන මලක්, ලස්සන ඇඳුමක් ඕන එකක් කොහොම? මේක තමයි උපාදානය. නැතුව මේ උපාදානය කරනවා කියන්නේ අපිට අතින් අල්ලගෙන බදාගෙන මේක පවත්වන්න බෑ. ඔය උපාදාන කරගත්ත දේ සියලුම දේ මිටෙන්ද ගෙනවද දැන්? හැබැයි හිත වමාරලා බැලුවොත්, විවුර්ත කරලා බැලුවොත් මොන තරම් දේවල් උපාදානය කරගෙන තියෙනවද කියලා හිතන්නේ. බර වෙන්නේ මොනවද? බය වෙන්නේ මොනවද? ඔය උපාදානය කරගත්ත දේ තමන් ගෙදර යනකොට නැද්ද? එයා වෙනස් වෙලාද? එයා විපරිණාමයටපත් වෙලාද? ඒ තමන් අත්හැරලා ගිහිල්ලාද? මේකයි මේ බය. මේකයි මේ බර. මේකයි මේ බැම්. හැබැයි පුතග්ඥන ලෝකයා මේ උපාදානය කරගන්නේ සියලුම දේ බලයක් බලයක් ඇතුව බලයක් හදාගන්න. නමුත් ඒ බලයමයි බරක් වෙන්නේ, බයක් වෙන්නේ, ඔක්කොටම හේතුව බැම්මක් වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්න බැරි තාක්කල් දුකේ අඥාන, දුක සමුදේ අඥාන, දුක නිරෝධේ අඥාන, දුක නිරෝධගාමිනී පටිපදා අඥාන. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ ඕක තේරුම් ගන්න එක. පංචස්කන්ධය ලෝකේ තියෙනවා. බුදුහාමුදුරුවෝ වතුරු ටිකක් බිව්වොත් මොනවද වතුරු ටික? පංචස්කන්ධය. දාන වේලක් ගත්තොත්, සිවුරක් පැළඳුවොත් ඔක්කොම පංචස්කන්ධය. පංචස්කන්ධයේ පරිහරණය නොකළ, පාවිච්චි නොකළ කිසි කෙනෙකුට එක මොහොතක් හුස්ම නොගෙන ජීවත් වෙන්න බෑ. අපි වාතයේ හුස්ම ගත්තත් එතනක් තියෙන්නේ පංචස්කන්ධය. හැබැයි ඒ පංචස්කන්ධය අපි උපාදානය කරගත්තොත් විතරයි බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් වෙන්නේ, ඒක බාධකයක් වෙන්නේ. මොකද ඒ උපාදානය කරගත්ත දේ අපිට කැමති දේ, රිදි දේ, මනාප දේ, නිච්ච දේ, සුඛ දේ, අත්ථ දේ පවත්වන්න නවත්තන්න පුළුවන්කමක් ඇති කෙනෙක් ලෝකේ නැහැ. ලෝකෙ භ්‍රමණය වෙනවා නම්, කැරකිනවා නම්, කාලය වෙලාව ගත වෙලා යනවා නම් ඔය පංචස්කන්ධ උපාදානය කරගත්තදී අන්‍යතා භාවයට පත් වෙලා, විපරිණාමයට පත් වෙලා, විනාශ භාවයට පත්වීම කාටවත් නවත්තන්න බෑ. ඔව්, තමන්ටම නිදහසක්, නිවනක්, විමුක්තියක්, ඒකෙන් නිදහස් වීමක් තමන්ටම, තමන්ගේ හිතටම දැනෙනවා, දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ බරෙන් මිදී නිදහස් වෙනවා, ඒ බයෙන් මිදී නිදහස් වෙනවා. අපි දැන් අපි හිතමුකෝ අපිට ඉන්නවා කියලා කවුරු හරි විරුද්ධකාරයේ තරහකාරී. අපි ඒ විරුද්ධකාරයට අපේ හිතෙන් මෛත්‍රී කරන්න ගියාම අර විරුද්ධකම අපේ හිතේ තිබුණ බය බර නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ මොහොතේම නැති වෙනවා. දැන් අපි ඒ පුද්ගලයාටත් අනුකම්පා කළා, ඒ පුද්ගලයාටත් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේකා දැක්වූ ගමන් අපේ හිතේ තියෙන බය බර බැම්ම නැති වෙනවා. ඒ මොහොතේම අපිට යම් සුවයක්, සැහැල්ලුවක්, සාහනයක් දැනෙනවා. මරණයේදී මේ ධර්ම අවබෝධයක් තියෙනවා නම් යම් කිසි වෙලක් මරණ මොහොතේදී උපාදානය කරගත්තේ නැත්නම් හිතෙන් සමහර විටක ධර්ම අවබෝධයක් තියෙන පුද්ගලෙක් මරණ මොහොතේදී පෘථග්ජන තත්වයෙන් මිදිලා අරහත් තත්වයෙන් නිවන් දකින්නම පුළුවන් කියලා පග්ගුණ සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. හැබැයි මේ ධර්ම අවබෝධයක් තියෙන්න ඕන. මේ උපාදානය කරගැනීමේ තියෙන බය බර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්වයටපත් වෙන්න ඕන. ඒ නිබ්බිදා කියන තත්වය අපි නිතර බුද්ධානුස්සතිය මෙනෙහි කරලා නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති කියන එක තේරුම් ගත්තොත් අර මරණ මොහොතේදී කිසිම දෙයක් හිතට උපාදානය කරගත්තේ නැහැ. යමක් උපාදානය කරගත්තේ නැත්නම් හිතේ සංකාර උපේක්ඛා ඥානය ඒ මොහොතේ පූර්ණ වෙනවා. ඒ මොහොතේ මරණයටපත් වුණොත් උපාදානය කරගත්ත දෙයක් නැත්නම් අල්ලගත්ත දෙයක් නැහැ. ඒක නිසා පුනබ්බවෝ නැ නාත්ති දානි පුනබ්බවෝ කියන තත්වයෙන් නිවන් අවබෝධයෙන් මරණයටපත් වෙනවා. හැබැයි ඕක අන්තිම මොහොත කරන්න බෑ. කරන්න ඕනේ කොයි වෙලාවෙද? දැන් මේ හොඳට මනසක් තියෙන වෙලාවේ මේක පුරුදු කරගෙන පුහුණු කරගෙන ඔය තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඊහාත්ම සුඛ විහරණය මේ උපාදානය අත්තරින්න. එතකොට හරි. හැබැයි තමන්ගේ තියෙන යුතුයකම් වගකීම් ඉටු කරන්න. ඒවා ඉටු නොකර ජීවත් වෙන්න බෑ. ඔව් වර්තමාන මොහොතේ තමයි ඔක් කරන්න ඕනේ. අර නිවන් දකින් දැන් මරණයටපත් වෙන මොහොතත් වර්තමාන මොහොතක්. එතකොට මේ දැන් මේ වර්තමාන මොහොත පිරිසිදු නම් නිවන් දකින් වර්තමාන මොහොතත් පිරිසිදුයි. දැන් මේ වර්තමාන මොහොත කිලුටු නම් නිවන් දකින් වර්තමාන මොහොතත් කිලුටු. ඒක නිසා දැන් අද පුරුදු කරගත්ත දේ තමයි නිවනටත් අද පුරුදු කරගත්ත දේ තමයි අපායටත් අද පුරුදු කරගත්ත දේ තමයි පැවැත්මටත් නැවැත්මටත් දෙකටම උපකාර වෙන්නේ. ඒකනේ මේ බණ අහන්න ඕන මේ වර්තමාන මොහොත ව්‍යාපත්‍යේ පවත්තන්න පවත්වාගෙන යන්න දිගින් දිගටම පුරුදු කරගන්න. අතීත කර්ම බීජ කොයි වෙලාවෙද මතුවෙන්නේ උපදින්නේ නිර්මාණය වෙන්නේ වර්තමාන මොහොත. අතීතේ කල්ප කාලාන්තරයක් ගියාට මේක වර්තමාන මොහොතේ තමයි අලුතෙන් හිතට උපාදානය කරගන්න හැටියට සංචේතනා එන්නේ. ඒ සංචේතනා එනකොටම අපි ඒක නිරෝධ කළා නම් ඒකට නොඇලි නොගැටි මුලා නොවි හිටියනම් ඒක උපේක්ෂාසිත. අලුතෙන් අනුසය උපදුනේ නැහැ.
අවසාන මොහොත උපදින මොහොත දෙකම
එකම නම මේක. දැන් අපි රවුමක් ගමුකෝ එක දණකින් පටන් අරගෙන ආයතරයක් එතෙන්ටම නෙන්නේ. එහෙම තමයි මේ ජීවත් වීම. මොකද්ද
වර්තමාන මොහොතේ සිත පිටවගෙන ඉන්නකොට මරණ මොහොතේදී දැනෙනවද අපි දැන් මරණයට පත්වෙන්නේ?
දැන් උපාදානය කරගෙන නැත්නම් මරණයට බයක් නැහැ. මරණයට අහුවෙන්නේ නැහැ. එතකොට මරණ බයකුත් නැහැ. මරණ බය කියන්නේ මේ උපාදානය කරගන්න තියෙන දේ අත්හරින්න තියෙන බය. බර. මේ දැන් මරණය කියන්නේ මේ උපාදානය කරගෙන තියෙන දරුවෝ ඉඩකඩම් තව යාන වාහන මේ දේපල මේ පංචස්කන්ධයත් උපාදානය කරගෙන මේ අපේ තියෙන මේ ශරීරය ඒකට තියෙන ඒක අත්හරින්න තියෙන බය. මරණ බය. දැන් උපාදානය කරගෙන නැත්නම් ඔය එකකින් ඔකටවත් බයක් වෙන්නේ නැහැ. බයක් නැත්නම් මරණ බයක් නැහැ. හැබැයි අර පිටින් බාහිරෙන් බලාගෙන ඉන්න පුද්ගලයා අර මැරෙන පුද්ගලයා අනේ මගේ අම්මා මගේ තාත්තා කියලා උපාදානය කරගෙන ඉන්නවනම් එයාට බයක් තියෙනවා. හැබැයි අර මැරෙන මිනිහාට බයක් නැහැ. එයා උපාදානය කරගෙන නැහැ මගේ පුතා මගේ දුව මගේ සම්පූර්ණ භාර්යාව මගේ ඉදම ගේ කියලා එයාගේ හිතේ නැහැ. එහෙමනම් එයාට මරණ බයක් නැහැ. මේ මරණ බයයි උපාදානයයි දෙකක් නෙමෙයි එකක්. උපාදානය කරගත්ත ධර්මත මරණ බය වැඩි. උපාදානයෙන් අත්තරලා උපේක්ඛාසිතක් පූර්ණසෙන් පැවතු තරමට නිවන එතනම තියෙනවා. ඕනම අවස්ථාවක අපි මනිනවනම් ප්‍රිය අප්‍රිය අතර, ලාභ අලාභ අතර, දුක සැප අතර, ප්‍රිය අප්‍රිය අතර යම් දෙයක් අපි මනිනවනම් හිතෙන් ඒක අදුක්කම අසුක. අදුක්කම අසුක තියෙන්නේ වචනේ, නමුත් අයන්න ලොප් කළා. දැන් සුවාසුව කිව්වහම සුව අසුව. දැන් අපි පලාපල පල අපල මාගදී භාෂාවේ හැම තැනම අයන්න ලොප් කළා. සේවිතබ්බා සේවිතබ්බා තියෙන සේවිතබ්බා අසේවිතබ්බා අයන්න ලොප් කළා. අයන්න ලොප් කිරීම මාගදී භාෂාවේ නීතියක් රීතියක්. ඉතින් ඒක නිසා මේ අදුක්කම සුඛ කියලා තමයි මිනිහෙකුට කියවෙන්න අකුරු තියෙන්නේ. නමුත් ඒකේ අදුක්කම අසුඛ වචනේ. දැන් මෙතන ආමිෂ සුවයක් ආමිෂ දුකක් තියෙනවද? ආමිෂ සුවයක් ආමිෂ දුකක් තියෙනවද? ආමිෂ සුව කියන්නේ ප්‍රිය දෙයට ඇලීම. ඒ ප්‍රිය දෙය හිතෙන් පිනවා පිනවා කටයුතු කිරීම ආමිෂ සුවය. ඒ වගේම ආමිෂ දුක කියන්නේ අර තමන්ට නැති වූ දේ පිළිබඳව නැවත විඳවා විඳවා, අතන පිනවා පිනවා, මෙතන විඳවා විඳවා කටයුතු කිරීම. එතකොට මේ පිනවීමයි විඳවීමයි අත්තරියොත් ඒක නිරාමිසයි. ඒක නිරාමිසයි. ඒක නිරෝධ. ඒක රෝධ නැහැ. එතකොට දැන් මේ ආමිෂ සුවයක් තියෙනවා නම් ආමිෂ දුකකුත් තියෙනවා, නිරාමිෂ සුවයක් තියෙනවා නම් නිරාමිෂ දුකකුත් තියෙනවා. දෙපැත්ත දෙකේම හැබැයි නිරාමිෂ සුවයයි නිරාමිෂ දුකයි දෙපැත්තකට කිව්වේ අර සුව සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස නිසා. නමුත් නිරාමිෂ සුවයයි නිරාමිෂ දුක්ඛයයි දෙකම උපේක්ඛා කියලා එකකට නැවත සම්බන්ධ වෙනවා. එකයි. එතකොට නිරාමිෂ සුවය නිරාමිෂ දුක ඇති වෙන අවස්ථාවේදී දෙකක්. ඇති වෙනාට පස්සේ එකයි. උපේක්ඛා සිත. උපේක්ඛා සිතේ තියෙන්නේ නිරාමිෂ தත්වයක්. එතන දුක හෝ සුඛ විඳවීමක් වේදනාවක් නැහැ. ඒ වගේම අර අදුක්කම අසුකත් නිරාමිෂයි ආමිෂයි දෙකක් තියෙනවා. තුනේම තියෙනවා. එකක නෙමෙයි. දැන් චිත්තානුපස්සනාව වේදනානුපස්සනාවේ සතරාතිපට්ඨානෙ තියෙනවා. ආමිෂ සුව නිරාමිෂ සුව, ආමිෂ දුක නිරාමිෂ දුක, ආමිෂ අදුක්කම අසුක නිරාමිෂ අදුක්කම අසුක තුනම. උපේක්ඛාව කියන එකයි. හැබැයි අර ඒ ඒක ඇති වෙන අවස්ථාවේ නිරාමිසයි, ඇති වුණාට පස්සේ උපේක්ඛා.
මේ වහන්සේ අර පියාණන් වහන්සේගේ නිරාමිස සත්‍ය ගැන මමමයි අහන්නේ. Thank you.
දැන් ආමිෂයේ තියෙන තාක්කල් සැපතක් සුවයක් දුකක් විඳිනවා. හැබැයි ඒක පිනවීමක් හෝ විඳවීමක් හෝ මැනීමක්. පිනවීමක් නැත්නම් විඳවීමක් නැත්නම් මැනීමක් නැත්නම් එතන නිරාමිෂයි. තේරුණා? දැන් ඔතන දැන් ආමිෂයක් තියෙනවා නම් රෝධ කරනවා. නිරාමිෂ නම් නිරෝධ. ආමිෂයක් තියෙනවා නම් සංචේතනා කරනවා. නිරාමිෂ නම් සංකාර කරන්නේත් නැහැ සංචේතනත් නැහැ ක්‍රියාශීත විතරයි පාත්තන්. මේක දෙපැත්තක් හැමතැනම තියෙනවා. දෙපැත්තම අපි දැනගත යුතුයි. මේ දෙකම කොහෙද ඇති වෙන්නේ? තමන්ගේ හිතේ. මේක තමන්ගේ හිතේ ඇතිවන දේ තමයි තමන් දැනගන්න. මේක වචනේට අපි ගොනු කළා කිව්වට ප්‍රකාශ කළාට තමන්ගේ හිතේ මේ තත්වයන් සියල්ලම ඇති වෙන්නේ ඇති වෙන්න ඉඩ තියෙන. උපේක්ඛා දැන් අර ඇතිවන අවස්ථාවේක නිරාමිසය ඇති වුණාට පස්සේ ඒක උපේක්ඛා. ඒක විඳවීමක් පිනවීමක් මැනීමක් නැහැ කියන එකයි. ඒකෙන් කියන්නේ රාග අර වේදිත නිරෝධය. එතන සංඥාවෙන් විඳවීමක් නැහැ. සංඥා එනවා. හැබැයි විඳවීමක් පිනවීමක් මැනීමක් නැත්නම් ඒක වේදිතයි. වර්තමාන මොහොතට හිත පිහිටවා ගත්තා නම් ওই தത്വෙට අර නිර්ආමිස සුවයයි ආමිස සුවයයි දෙකම දකින්න පුළුවන්. ඇති හැටියට දැක්ක තථාවාදී යථාකාරී යථාවාදී තථාකාරී. දැන් මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් දකින්නේ මායාකාරී ලෝකයක්. මේකේ වෙනස් වීම විපරිණාමය අන්‍යතාභාවය ඒ පුද්ගලයාට එකපාරට දකින්න බෑ. හැබැයි ඒ පුද්ගලයා දකිනවා පස්සේ දැන් අර මේ මම කියවනේ අර ලස්සන රූපයක් දැක්ක ගමන් ෆොටෝ එකක් අරගත්තා කියලා ඇතුළේ තියාගත්තා කියලා. ඕක ඒ වෙලාවේ දකින්නද මේ ෆොටෝ එක වෙනස් වෙලා යනවා මේ වැහැරෙනවා මේක විනාශ වෙලා වයසට ගෙහිලා මේ ඔක්කොම මේවා වෙනවා කියලා ওই වෙලාවේ දකින්න. හැබැයි ওই පුද්ගලයාත් අවුරුදු 5ක් 6කට පස්සේ කවදක්වත් දැක්කේ නැහැ අර පින්තූරේ ගත්ත පුද්ගලයා අර ලස්සන ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හෝ අවුරුදු 5ක් 6කට පස්සේ දැක්කන අන්න ඒ වෙලාවෙම නම් ඒ පුද්ගලයා අර ඇත්ත දකින්න. හැබැයි දැන් ඒ වෙලාව වෙනකොට පරක්කු වැඩි. ඒ අවුරුදු කාලයම නිත්‍යයි සුඛයි අත්තයි. අපොයි තියෙනවා. හොඳටම මතකේ තියෙනවා. මතකේ හොඳටම පිරිසිදු. මතකේ හොඳටම පිරිසිදු. අර උපාදානය කරගත්ත පුද්ගලයාගේ මතකේ නැහැ. හිටින්නේ නැහැ. ඇයි අර දොඩන් ගොඩ ඔක්කොම අල්ලගන්න හදුවාම උපාදානේ එකක්වත් මතක නැහැ. අල්ලගත්ත ඒවා වැඩිකම. අර දැන් උපාදානයක් නැතිකොට උපේක්ෂිතක් තියෙනකොට පැහැදිලිව පිළිසිදුව මතකය ඔක්කොම මතක සටහන් කියන්න පුළුවන්. ඒකනේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබෙන්නේ. මේ එතකොට අර මතක සටහන් මේ ආත්මයට සීමා වෙලා නැහැ. අතීත මුළු සංසාරෙම මතක සටහන් මේ පුද්ගලයාට ලැබෙනවා. දකින්න පුළුවන්, කියන්න පුළුවන්, බලන්න පුළුවන්. මොකද්ද? නෑ, ක්‍රියාසිත් තියෙන්නේ අරහතුන් වහන්සේට මගඵල ලැබු. චේතෝ විමුක්තිය තියෙන්නේ රාග දේශ තාවකාලිකව යටපත් කළ ධ්‍යාන හෝ අභිඥාලාභිය දෙක. අර ක්‍රියාසිත් තියෙන්නේ. හැබැයි පෘථග්ජන පුද්ගලයෙකුටත් ක්‍රියාසිත් තියෙනවා. නැත්නම් නෑ. මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. මෙතන ඉන්න මේ සියලුම පින්වතුන්ටත් යම් වෙලාවක ක්‍රියාසිත තියෙනවා. ඒ වගේම සංකාරසිතුත් තියෙනවා. ඒ වගේම ආභ්‍යාගතසිතුත් තියෙනවා. නමුත් මගඵල ලැබූ අරහතුන් වහන්සේට සංකාරසිත් එකක්වත්ම අරහත් ඵලයටපත් උනාට පස්සේ අලුතෙන් සංචේතනා ලැබෙන්නේ නැහැ, කරන්නේ නැහැ. ඒක නිසා සංකාරසිත් නැහැ. ක්‍රියාසිත් සහ අව්‍යාකතසිත් විතරයි පාත්තන්. නමුත් අර චේතෝ විමුක්තියටපත් වූ පුද්ගලයා තාවකාලිකව රාග ද්වේෂ යටපත් කළ නිසා ක්‍රියාසිත වැඩි, නමුත් කොයි මොහොතේ හෝ සංකාරසිතක් අලුතෙන් උපදින්න හොඳටම ඉඩ තියෙනවා. ඒ අනුව සංකාරසිතක් එකක් පැවැත්වුවොත් චේතෝ විමුක්තිය කඩා වැටෙනවා, ඉවරයි. ධානය ඉවරයි, අභිඥා ඉවරයි. අර කෙලෙස් මුල් තියෙනවා චේතෝ විමුක්තියට පත් වූ පුද්ගලයා, ප්‍රඥා විමුක්තියට පත් වූ පුද්ගලයා, විද්‍යා විමුක්තියට පත් වූ පුද්ගලයා තුළ කෙලෙස් මුල් ශේෂයක්වත් ඉතුරු නැහැ. සියලුම කෙලෙස් මුල් සමුච්ඡේද වශයෙන්, සමුග්ඝාත වශයෙන් උදුරලා ඝාතනය කළා, ඉවර කළා, විග්ඝහිත කළා, අයින් කළා. තාවකාලිකව ලෝභයයි ද්වේෂයයි දෙක විතරක් යටපත් කළාම චේතෝ විමුක්තිය. හැබැයි මෝහය තියෙනවා, මානය තියෙනවා. මානය නැත්නම් ආසින් යන්නේ නැහැ. මානය නැත්නම් මැජික් වෙන්නේ නැහැ. මානය නැත්නම් මැජික් වෙන්නේ නැහැ. අර අර දැන් බුදුහාමුදුරුවෝ අර ගඟක් අයින්නට ගියා. දැන් අර අභිඥා තියෙන බමුණෙක් ආවා. බමුණන්ට මානයක් තිබුණ හින්දානේ අර තොටිය එනකන් ඉවසන්න බැරුව ලේන්තු වෙලා ගොඩට ගියා. ඒ මොකද? මානයක්, මෝහයක් තියෙනවා. මටත් පුළුවන් කියලා පෙන්නනවා, මැජික් පෙන්නනවා. ඒක තමයි මානය, ඒක තමයි මෝහය. නැන බුදුහාමුදුරන්ටත් අභිඥා තිබුණා. බුදුහාමුදුරුවෝ ගියේ නැහැ. ඇයි? අර මානය, මෝහය, මැජික් වෙන්නීම කරලා වැඩක් නෑ. එතන ධර්මතාවයක් බුදුහාමුදුරුව කිව්වා. මේ තුට්ටුවයි වටින්නේ මැජික් එක. නමුත් අද බෞද්ධයාට, මේ ලංකාවේ මිනිස්සුන්ට ඔක්කොම උගන්වලා තියෙන්නේ මැජික් වෙන්නනවා. අන්න ඒක තමයි ඕනේ. අරහතුන් වහන්සේ නම් මැජික් පෙන්වන්න ඕන, ඉද්ධි ප්‍රතිහාර පාන්න ඕන. නමුත් බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා, මේ ඉද්ධි ප්‍රතිහාරය පෑම තහනම් කළා, ආදේශන ප්‍රතිහාරය තහනම් කළා, අනුශාසනා ප්‍රතිහාරය විතරක් අනුදැන වදාළ. එනිසා සියලුම බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ගේ නියම ධර්මය නියම වශයෙන් දැනගෙන මගඵල ලැබුවාම අනුශාසනා ප්‍රාතිහාර්ය මිසක ආදේශනා ප්‍රාතිහාර්ය හෝ ඉද්ධි ප්‍රාතිහාර්ය හෝ කරන්නේ නැහැ. දැන් ඔය ඉද්ධි ප්‍රාතිහාර්ය කරන්න ඕනේ නැහැ. දුර ඉන්න මිනිහෙකුට ටෙලිෆෝන් එකක් ගත්තාම කතා කරලා, ඔය දැන් ස්කයිප් එකක් ගත්තාම බලන්න පුළුවන්. ඕවා තමයි. ආදින් යන්න පුළුවන්, ගුවන් යාන තියෙනවා. මූදෙන් යන්න පුළුවන්, නැව් තියෙනවා. ඕවනේ මේ අද බලාපොරොත්තු වෙන මිනිස්සු. ඔව්. තමන්ගේ පිරිසිදු නම් සිට ඔය ඔක්කොම දකින්න. හැබැයි හිත පිරිසිදුනාට පස්සේ ඔය මැජික් පෙන්වීමේ තියෙන නිස්සාර බව, අසාර බව, නොවටිනා බව, හරයක් නැති බව දකින්න ඊට පස්සේ ඒවා කරන්නේ නැහැ. ඒවා වැඩක් නැහැ. මේ මැජික් වෙන්නලා මිනිසුන්ව බුද්ධ ධර්මයට ගන්න බෑ. වැඩක් නැහැ. නිවන් දකින්න බෑ මැජික් වෙන්නලා බුද්ධ ධර්මයට අරගෙන. ඔව්. බුදුහාමුදුරුව මහා කරුණා සමාපත්තියෙන් බලලා එදාගෙන් එදාට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකමක් වගේමත් තියෙනවා නම් ඒ සංසාරේ යම් සම්බන්ධතාවයක් තියෙන නිසා ඒ අයට උදව් කරන්න ගියා. උදව් කළා. අනිත් පාර බුදුහාමුදුරුවෝ ගියේ නැහැ මේ කොච්චර ළඟ හිටියත් අර අල්ලපු ඇටියේ හිටිය චුන්දසූ කරගාවට ගියේ නැහැ. එයාට එන්න කිව්වෙත් නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ දකිනවා මේ පුද්ගලයාට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවා. මගපල් ලබන්නට අවශ්‍ය පූර්ණ කටයුතු කරලා තියෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ ගියා. ගිහිල්ලා නියම නිවැරදි ආකාරයට ඒක පෙන්වුවා. මග පෙන්වලා දුන්නා. බුදුහාමුදුරුවෝ නිවනට අතින් අල්ලගෙන ගියේ නැහැ. ඔය කාව. මග පෙන්වුවා විතරයි. පාර හදා දුන්නා විතරයි. පාර පෙන්වුවා විතරයි. පාර විවෘත කරලා දුන්නා විතරයි. පාර විවෘත කරන ඒකනේ කිය අක්කාරෝ තථාගතා කියලා. මේ බුදු වඩුන්ගේ රාජකාරිය මග පෙන්වීම මග කියා දීම මිසක් නිවනට දක්කගෙන එක්කගෙන යන්න බෑ. ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ යම් යම් ආකාරයකට දැන් ওই ඉද්ධි ප්‍රාතිහාර්ය බලම යම් යම් දේවල් දැන් සමහර විටක ඔය දැන් අනුශාසනා ප්‍රාතිහාර්යයි ආදේශනා ප්‍රාතිහාර්යයි බොහෝ කොට වැරදි විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඉද්ධි ප්‍රාතිහාර්ය කියන්නේ අභිඥාලාභියෙකුට කරන්න පුළුවන් දේ. ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ යම් යම් ආකාරයට යම් යම් මැජික් වගේ සංදර්ශන වගේ දේවල් මිනිසුන්ගේ හිත ගන්න පුළුවන් විදියට ප්‍රකාශ කිරීම කියාදීම හෝ ක්‍රියාත්මක කරලා පෙන්වීම. ඒ මොහොතේම හිත සකස් කරගත්තා නම් ඒක කායේ කාය අනුපස්සන වරදක් නැහැ. ක්‍රියාවේ වේගයක් ආම හැබැයි ක්‍රියාවේ වේගයට තමන් පැටළුනේ නැහැ. ඒක අනුපස්සනා කළා. අලුතෙන් උපදිනු වේගය අනු ප්‍රහාණය කළා. පස්සනා කළා. කොහොමද? අර මෙත්තානුසතියෙන් අසුභානුසතියෙන් මරණානුසතියෙන් බුද්ධානුසතිය හතරෙන්ම අනුපස්සනා කළා. නෑ බව යන්නේ බව සකස් වෙන්නේ නෑ. බව සකස් වෙන්නේ නෑ. බව සකස් වෙන්න නම් ඔය වේගය අර ආවේගයක් වෙන්න ඕන. වේදනාවක් වෙන්න ඕන. චිත්තාවේගයක් වෙන්න ඕන. ඒ වගේම යම් ආකාරයකට තමන් ඔය පංචස්කන්ධයම උපාදානය කරගන්න වෙනවා. මොකද්ද මොකද්ද
ධර්මාභිගමයේදී කාම කලේ රූප කලේ අරූප කලේ ආදී
මත්තන් ඔව් අනුපිළිවෙල මෙහෙමයි. පළමුවෙන්ම මේ කාමාවචර රූපාවචර අරූපාවචර තේරුම් ගන්න ඕන. චර බව තේරුම් ගන්න ඕන. චර බව තියෙන්නේ කොහෙද? තමන් ගාව. තමන් චර කියන්නේ තමන් වැරදි පාරේ හැසිරෙනවා. එතකොට මේ තමන් යන්නේ වැරදි පාරේ බව දැක්කොත් අර දෘෂ්ටිය පිරිසිදු කරගත්ත හැකිද? එතකොට පළවෙනි පියවර මොකද්ද? තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ ආකල්පය, තමන්ගේ මැනීම නිවැරදි කරලා සම්මා දිට්ඨියට තමන්ගේ හිත පත් කරගනි. සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ මේක පළවෙනි පියවර. එතකොට පළවෙනි පියවර දෘෂ්ටිය වෙනස් කරගත්ත ගමන්ම තමන්ට පුළුවන් වෙනවා මෙතෙක්කල් අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රයපු වැඩ දැන් යෝනිසෝ මනසිකාරයෙන් කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට සංවර වෙනවා. ඒ අනුව අර රූපරාග දැන් අර දෘෂ්ටිවත වීම අයින් වුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ඉවත් වෙනවා. ඊට පස්සේ මේ රාග විරාග වෙනවා. රාග විරාග වුණාම ඕලාරික වශයෙන් කාම රාග පටික දෙක තමන්ගේ හිත දෙවෙනි පියවරේදී අයින් වෙනවා. ඒ කියන්නේ සකදාගාමි තත්වයටපත් වෙනවා. ඊට පස්සේ කාම රාග පටික සහ මුලින්ම හිතෙන් ඉවත් වෙනවා. තුන්වෙනි අවස්ථාව අනාගාමි. හැබැයි ඔය අනාගාමි තත්වයටපත් වෙච්ච පුද්ගලයා තුලත් තාම රාගය තියෙනවද නැද්ද? තියෙනවා. මොන රාගයද තියෙන්නේ? රූප රාග අරුව. මොකද්ද නැත්තේ? කාම රාග පටික නැහැ. ඒ නිසා දැන් මේ අවස්ථා හතරෙදිම මොකද කරේ? දැන් අර දෘෂ්ටි වශයෙන් රාගය විරාග කළා පළවෙනි අවස්ථාවේ. දෙවෙනි අවස්ථාවේ ඕලාරික වශයෙන් කාම රාග විරාග කළා. තුන්වෙනි අවස්ථාවේ කාම රාග පටික සහ මුලින්ම භව රාග ඉවර කළා. හැබැයි ඒ ඉතුරුයි රූප රාග අරූප රාග. අරහත් මාර්ගයේදී අරහත් ඵලයට පත් වෙනකොට මොකද කරන්නේ? රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා සියලුම දේ සහ මුලින්ම රාග විරාග කරනවා. එනිසා මේ අවස්ථා හතරදිම කළේ මොකද්ද? රාග විරාග කිරීම. රති විරති කිරීම. ආරති විරති පාපා කිව්වේ ඒකයි. රති විරති අරති. රාග විරාග විතරාගි. ඒ අංග හතරම අදාළයි හතරටම. හතරටම අදාළයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරීම අංග හතරටම අදාළයි. දැන් මෙතෙක්කල් විඥාන චිත්තේ කිලුටු කැමැත්තක් බව දැක්කා. තේරුණාද? දැන් මෙතෙක්කල් අපි වැරදි දේ කළේ මොකද්ද? මේ හිතේ තිබුණු කිලුටු කැමැත්තට හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙලා. ඒක වැරදි බව දැක්කා. ඒ වැරදි බව දැක්කා. ඒ වැරදි බව දැකීම තමයි සම්මාදිට්ඨියට පත්වීම සෝතාපන්න ඵලයට පත්වීම. ඉස්සෙල්ල වැරදි හැටියට දකින්න එපායි. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි අවස්ථාවලදී මේ වැරද්ද මිදී නිදහස් වෙන්නේ. දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා ගාවත් රාග දේශ මොහ තුනම තියෙනවා. හැබැයි දැකලා තියෙනවා මේක වැරදි. මේකෙන් මිදී නිදහස් විය යුතුයි. මේකෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. මේකෙන් මිදී නිදහස් වෙන්නට අපි උත්සාහය දරිය යුතුයි. ඔව්. ඔව්. දැන් එතකොට අර විඥාන චිත්තේ කිලුටු කැමැත්තෙන් ක්‍රමානුකූලව නැවතිලා ඉවත් වෙලා ඔය හතරෙදි අර විඥාන චිත්තේ සාමුලින් ඉවත් වෙලා ප්‍රඥා චිත්තේ මතු වෙනවා. කිලුටු කැමැත්ත අයින් කරගෙන යනකොට පිරිසිදු කැමැත්ත තියෙනවා. ඡන්දය. දැන් චන්දා දෝසා බය මෝහා වගේම සතර ඉදිබාදවලත් චන්ද විරිය විමන්ත්‍රා චිත්ත හොනනේ. චන්දේ තියෙනවමයි නිවනට චන්දේ අවශ්‍යයි. එතකොට අර විඥාන චිත්තේ කිලුටුව කැමැත්ත චන්දේ කිලුටුව කැමැත්ත. හැබැයි කිලුටුව කැමැත්ත පිරිසිදු කර ගැනීම නිවනට සතර ඉදිබාදවලට ඕන. දැන් මුංචිතු කම්මතා ඥානෙ කියන්නේ තමන්ගේ හිත පිරිසිදු කරගැනීමේ කැමැත්ත. ඒක තමන් හරියට දැක්කේ නැත්නම් තමන්ගේ හිතයි මේ කිලුටු වෙලා තියෙන්නේ. විඥාන චිත්තේ කිලුටු කැමැත්තක් නිසායි තමන් මේ ඇහෙන් දැක්ක ප්‍රිය ලස්සන රූපේ හඹාගෙන ගිහිල්ලා උපාදානය කරගෙන අල්ලගෙන ගොඩ ගහගෙන බයකට බරට හැරෙතු. දැන් ඒක බරක් බව බයක් බව දකින්නවනම් අර විඥාන චිත්තේ කිලුටු කැමැත්ත නැති වෙනවනේ. ඊට පස්සේ ඒකෙන් මිදී නිදහස් වෙනවනේ. ඒ නිදහස් වෙන්න ඊගාවට කළ යුතු දේවල් කරගෙන තමයි සකදාගාමි අනාගාමි අරියත් මාර්ගවලදී කරන්නේ. විඥානයේ එකයි නමුත් විචිකිච්ඡිතාවය කියන විඥානය වෙනස්. ඒක විඥානයේ චිත්තේ කිලුටු කැමැත්ත. ඒක පිරිසිදු කැමැත්තක් නෙමෙයි කිලුටු කැමැත්ත. වැඩ කටයුතු දැන් අපි ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට තරහ යනවා නම් වෛර කරනවා නම් ක්‍රෝධ කරනවා නම් හිතට ගැටුමක් එනවා නම් ඔක්කොම කිලුටු කැමැත්තෙන්මයි කරන්නේ. අපිට තරහ යන්නේ කැමැත්තෙන් නෙමෙයිද? කැමැත්තෙන් නම් අපිට තරහ යන්න බෑනේ. හැබැයි මිනිසුන්ට පේන්නේ නැහැ ඕක. තේරුම් ගන්න පුළුවන්ද? බෑ. ඒකම තමයි විඥානයේ කිලුටු කැමැත්ත කියන්නේ. අපිට තරහ යෑම වැරදි බව හොඳටම දන්නවා. හැබැයි ඒ තරහ යනවා. ඇයි? අර විඥාන චිත්තේ කිලුටු කැමැත්ත තියෙන තරහ අරගෙන කොනිටලා නඩු කියලා ශාප කළා වස් කවි කියන්නේ. නැද්ද? හැබැයි ඒකේ ආදීනව ආස්වාදයේ දකින්නවද? ආදීනව දකින්න. ආදීනව දැක්කාම අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතාව වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. දෙක. පසාදෝ අවශ්‍ය වෙනවා අදිමොක්කෝ වලට. අදිප්පමෝදයන් චිත්ත. නිබ්බිදා කියන தത്വෙට එන්න. ඒ නිසා මේ කියන එක මේ මාර්ගය තමයි පසාදෝ අදිමක්කෝ අභිප්‍රමෝදයන් චිත්තං බුද්ධ බව බුද්ධ ජාති. ඒ මාර්ගය මේ මාර්ගයයි ඵලයයි විග්‍රහය දෙකක්. ඔව්, මනෝමයකයි කිලුටු වූ தত্ত্বය විඥාන චිත්තය, මනෝමයකයි පිරිසිදු වූ தত্ত্বය ඥාන පඤ්ඤා. මනෝමයකයි හැමදාම කිලුටු වෙලා නැහැ. කෙලෙස් අයින් වීමත් සමඟ පිරිසිදු වෙනවා. මනෝමයකයි කිලුටු වෙන්නේ කොයි වෙලාවේද? වර්තමාන මොහොතේ වැරදි දෙයක් කරන නිසා. මනෝමයකය පිරිසිදු වෙන්නේ කොයි අවස්ථාවේද? වර්තමාන මොහොතේ නිවැරදි හරි දෙයක් කිරීම නිසා. එතකොට වර්තමාන මොහොතේ කිලුටු වෙන්නේ පිරිසිදු වෙන්නේ. ඇයි වර්තමාන මොහොතේ තමන්ගේ මනෝමයකය කිලුටු කරගන්නේ? ඒකේ ආස්වාදයක් තියෙන නිසා, ආදීනවය නොදකින නිසා. දෙකම තියෙනවා. ආස්වාදයේ දකින්නවා, ආදීනව දකින්නේ නැහැ. ඒක තමයි විඥාන චිත්තේ කිලුටු කැමැත්තේ ස්වභාවය. ආදීනව දකින්නේ නැහැ, ආස්වාදයේ විතරක් දකින්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා අවස්ථා දෙකකදී නියත වශයෙන්ම. සෝතාපට්ටි මාර්ගයේ ඵලයට එන්නත්, සෝතාපට්ටි මාර්ගයෙන් ඉහළ යන්නත්. හැබැයි අනාගාමී තත්වයට පත් වූ කෙනෙකුට සකදාගාමී තත්වයෙන් එහාදි කල්යාණ මිත්‍ර සම්පත්තිය අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන තත්වයෙන් ලැබෙනවා. මොකද එතකොට ධර්මතාවයෙන්මයි යාට ඒ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ලැබෙන්නේ. ඒ නිසා එතන කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා, හැබැයි ධර්මතාවේ උපකාර වෙනවා ඉහළට යන. ඒක හැබැයි ධර්මතාවයෙන් තමන්ට ලැබෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. සමහර විටක ඔය බද්දේ කරත්ත සූත්‍රවල හැමතිස්සෙම තමන් අර දේවතාවෙක් ඇවිල්ලා තමන්ට මේකක් සිහිපත් කළා කියන. ඒක කල්යාණ මිත්‍ර සම්පත්. ඈ? හීන වගේ වේවැනුත් කියන්න පුළුවන්. ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. යම් ආකාරයකට තමන් එක දැන් මේ බොහොම නිදහසේ ඉන්න වෙලාවට කවුරු හරි තමන්ගේ මනසට යම් දැනුමක් දන්වනවා, යම් දෙයක් අරමුණක් දෙනවා, එහෙම වෙනවා. ඔය 52 ගැන කතා කළොත් නම් ඉවරයි. එහෙම එකක් බුද්ධ දේශනාවල. ඔව්, දැන් තමන්ගේ හිතේ මේ වර්තමාන මොහොතේ 52කට බෙදන්න කල්පනා කළොත් ඒ ධර්මයක් නැහැ. තේරුණාද? අභිධර්මයයි මේකයි නිවනයි පටලවා ගත්තොත් එකක් සංඛ්‍යාලේඛනයේ තියෙනවා, හැබැයි ප්‍රායෝගිකව කෙරෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කවදක්වත් කියපු දන්නේ මේ ඔය අභිධර්මයේ කියන එක. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ තමන්ගේ වර්තමාන මොහොතේ අන්න මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන සියලුම දේවල් බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඔය අභිධර්මයේ කියලා තියෙන එකක්වත් ඒ වචනම පාවිච්චි කළා මේ ඉන්දියාවේදී අසංඝාචාර්ය කියන පුද්ගලයෙක් අභිධර්ම සමුච්චය කියලා පොතක් ලියලා අර බුදුහාමුදුරුවන්ගේ කියපු වචන සංඛ්‍යාලේඛනයකට උගන්වන්න ඉගෙන ගන්න උපාධි ගන්න කළා. දැන් ඔය උපාදකම්මත් අභිධර්මයේ ඉගෙන ගන්න නැති පන්තිවල අභිධර්මය යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තොත් එයාට නිවන වැහෙනවා. එයාට ප්‍රායෝගිකව කල්පනා කරන්න බෑ. එයා දැන් සංඛ්‍යාලේඛන විතරයි. අර සංඛ්‍යාලේඛන වලින් විතරයි එයා ඔක්කොම අර නියම මේ ග්‍රවුන්ඩ් එකේ සැලසුමක් නැහැ. තමන්ගේ හිතේ ඔය කෝක නැහැ. හැබැයි අර මේ විභාගෙට ලියන්න උත්තර දෙන්න මේවා සංඛ්‍යාලේඛනයක් හැටියට තියෙන. නිවන නැහැ. ප්‍රායෝගික නැහැ. අර පොතේ ගුරුකම එහෙම නැත්නම් ග්‍රන්ථ ධූරය පිරුවා, විපස්සනා ධූරය හැලුම. බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි මේ ඔය කියන අභිධර්මය. බුදුහාමුදුරුව දේශනා කරපු වචනම පස්සේ කාලේ අරගෙන යම් යම් අය මේ බුදුහාමුදුරන්ගේ දේශනාවම වැරදි විදියට පාවිච්චි කරලා උගන්වන්න උපාධි ගන්න කරපු වැඩ. හැබැයි නිවන එකෙන්ම වැහුණා. වර්තමාන මොහොතේ අනුස්සති හතර උපකාර කරගත යුතුමයි මේ නිවන් දකින්න මාර්ගය හොයන්න. දකින්න නැතුව බෑ. බුදුහාමුදුරුව දේශනා කරන්න ඕනේ නැහැ. දැන් ඔයාටත් තේරෙනවනේ තද නින්ද අඩ නින්ද නොනින්ද. ඒක ඉතින් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුව කියන්න ඇති ඕන කෙනෙකුට කිව්වා ඕක නිවනට සම්බන්ධද නැහැ. ඕක ලෝකෙට සම්බන්ධ. ඕකේ නිවනක් තියෙනවද? තද නින්දදී නිවනක් නැහැ. හැබැයි යම් ආකාරයක තමන්ගේ කායික වශයෙන් සුවයක් තියෙනවා. අර තියෙන කෙලෙස් ඔක්කොම නිද්‍රාගත වෙලා. හැබැයි ඇහැරුණ ගමන් ඔය කෙලෙස් ආයි තියෙනවා. එනිසා ඒකේ හරයක් වැදගත්කමක් ඇති එකක් නෙමෙයි. නමුත් මේ භෞතිකවාදීන් යම් යම් පුද්ගලයෝ මෙතනත් ඇති ඔය ඉගෙන ගත්ත අය බොහෝ අය භෞතිකවාදීන් මේ තදනින්දත් නිවනට සමාන කර. තදනින්දත් නිවනට සමාන කරන භෞතිකවාදීන් අද ලංකාවේ රටේ ඉන්නවා. ඒ අය බුද්ධ දේශනාව බුද්ධ ධර්මය සහ මුලින්ම විනාශ කරන අය. එනයි තින් හොඳට නිදාගත්තොත් හොඳට මොනවා හරි හොඳට නිින්ද යන බේතක් වීලා දවසක් අන් නිදාගත්තොත් හරි. එනන් නිවන. නෑ තුන්සිත කියන්නේ රාගසිත, දේශසිත, මෝහසිත නිවනට උපකාර විතරාගී, විතදේශී, විතමෝහි චේතනත් තුන්සිත. එතකොට නිවන විතරාගී, විතදේශී, විතමෝහි පැවැත්ම රාගසිත, ද්වේෂසිත, මෝහසිත. අර අඩනින්දට සමානයි අලෝභසිත, අද්වේෂසිත, අමෝහසිත. නම් නිවන නෙමෙයි. දැන් මේ ඔය කියන්නේ නිර්වින්දණය කරන්නේ බාහිර සම්බන්ධතා, අධ්‍යාත්මික සම්බන්ධතාවයත් එක්ක තියෙන සම්බන්ධයයි කඩන්නේ. අර අභ්‍යන්තර සම්බන්ධතාවය කවදක්වත් කාටවත් කඩන්න බෑ නිර්වින්දණය කර. එතකොට අර ඒ පුද්ගලයාගේ මනස 100%ක්ම ක්‍රියාත්මක වෙනවා. අසඤ්ඤ වුණත් විසඤ්ඤ වුණත් නිර්වින්දණය කළත් දැන් ඔය ඇක්සිඩන්ට් එකක් වෙලා 100 නෑ කියන්නේ තාම පණ තියෙනවනම් අර බාහිර සම්බන්ධතාවයයි අධ්‍යාත්මික සම්බන්ධතාවයයි අතර තියෙන බැඳීම පොඩ්ඩක් කැඩිලා. ඒ මිසක් නිවනක් නෙමෙයි. ඒ පුද්ගලයාගේ අර අධ්‍යාත්මිකව උපාදානය කරගත්ත සියලුම දේ ඒ පුද්ගලයාගේ හිතේ දිගටම ක්‍රියාත්මක වෙලා ඊගාව බව සකස් කරගන්න අවශ්‍ය කර්ම බීජ තියෙනවා නම් ඒ අනුව උපාදානය කරගෙන අලුත් තැනක ගතියක් හකස් කරගෙන අර අලුත් විඥානයකින් උපදිනවා. පවතින්නත් බෑ. එක එකත් හරි අඤ්ඤාමඤ්ඤයි. දැන් ඔතන හතරක් තියෙනවා. අඤ්ඤාමඤ්ඤ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය නිදාන හතරෙම අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කුසල මූලෙ එකයි පත්‍ය විතර. ඒක මුල කැඩුවාම ඊගාවට දෙවෙනි එක පවතින්න බෑ. අඤ්ඤාමඤ්ඤ වෙන්නේ නැහැ. එතන ටිකක් ගැඹුරුයි, ටිකක් තේරුම් ගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ කියන්නේ අවිද්‍යා මූලව හිතේ හතර වෙලා හතර විදියකට නිතරම ක්‍රියාත්මක වෙනවා. අඤ්ඤාමඤ්ඤව සම්ප්‍රයුක්තව ප්‍රත්‍ය හැටියට, පටිච්ච හැටියට, ඊට පස්සේ නිදාන හැටියට, නිදාන හේතු හැටියට. නමුත් කුසල මූල කුණුසල හැරියාම එකයි ක්‍රියාත්මක වෙන්නේ අර පත්‍ය හැටියට විතරයි. මේ ඔක්කොම විභංග ප්‍රකරණේ පත්‍යා නිද්දේශේ උද්දේශේ 96 ආකාරයට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. ඕන කෙනෙකුට ඕනනම් විභංග ප්‍රකරණේ බලන්න පුළුවන්. ඒවා මේ අභිධර්මයේ නෙමෙයි ප්‍රකරණ පොත්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අභිධර්මයයි ප්‍රකරණයයි දෙකක්. මොකද්ද ප්‍රකරණය කියන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පසුකාලීනව ප්‍රකරණය කළා. අලුතෙන් සකස් කළා. යම් යම් අයට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කළා. විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, තව මේ මොන මේ ප්‍රකරණ පොතක් තියෙනවා. ප්‍රකරණ පොත් 11ක් තියෙනවා. මේ වැදගත්ම කොට තමයි මේ පဋාණ ප්‍රකරණ. පဋාණ ප්‍රකරණ සූවිසි ප්‍රත්‍ය විග්‍රහ කරපු පဋාණ ප්‍රකරණ. ඒවා ප්‍රකරණ පොත්. පස්සේ කාලෙකත් ප්‍රකරණ පොතක් ලිව්වා නෙත්ති ප්‍රකරණය කියලා. ප්‍රකරණ පොත් කියන්නේ මේ අභිධර්මයේ එහෙම නෙමේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයම නැවත සකස් කළා. ඒවා තිබුණු උපමා කතා, ආදර්ශ කතා ආදී සියලු දේ අයින් කරලා සුද්ධව ධර්මය ප්‍රකරණය කළා, ඉදිරිපත් කළා. මේ යම් බුද්ධ ශ්‍රාවකයෙකු කොටස බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒවට කිව්වා ප්‍රකරණ පොත්. වැරදි. සමානාන්තර ප්‍රත්‍ය කියන්නේ සමාන අන්තර වලින්. දැන් මේ උදාහරණයක් කිව්වහම යම් කිසි කෙනෙක් මොනවා හරි පාපයක් කළාම හරියට අවුරුදු 11ක් යනකොට මැරෙනවා. මේ ආත්මෙත් මැරෙනවා, ආයි ඉපදුනත් ආයි 11කින්. අර සමාන තැනට ආව ගමන් ඒක මොකද්ද? සමානාන්තර ප්‍රත්‍ය. අතර එකයි. අර අනික් ප්‍රත්‍ය මොකද්ද කිව්ව? සමානාන්තර ප්‍රත්‍යයි ඈ අනන්තර. අතර වෙනස් වී ඒ ඵල විපාක දෙනවා. අතර එක හා සමාන නැහැ. ඒ නිසා ওই සූවිසි ප්‍රත්‍යේම යම් ආකාරයක මේ කර්ම විපාක, පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම, කුසල කර්ම සියලු දේ විපාක හැටියට දෙන විග්‍රහයක් තමයි ඔය පဋාණ ප්‍රකරණේ සූවිසි ප්‍රත්‍යෙන් 16ක් මේ අකුසල් හැටියටත් නිවනට උපකාර වන දේ 8ක් කුසල් හැටියටත් විග්‍රහ කරලා 24ක් පဋාණ ප්‍රකරණේ සූවිසි ප්‍රත්‍යක් විග්‍රහ කරලා තියෙනවා. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයම පස්සේ යම් ආකාරයක පෙළ ගැහුවා. දැන් මේවම උපකාර කරගෙන පස්සේ කාලෙක ඔය අභිධර්ම සමුච්ඡය කියලා පොතක් ඉන්දියාවේදී ලිව්වා. වෙන වෙන උපනිෂද් ධර්මයේ තිබුණු දේවලුත් එකතු කළා බමුණන්ට ඉදිරිපත් කරන්න තර්කයෙන්. නමුත් එතන නිවන නැහැ. නමුත් පဋාණ ප්‍රකරණේ මේ ප්‍රකරණ පොත්වල නිවන පැහැදිලිව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට නිවන තියෙනවා. තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන දේ මිසක් වෙන මොකක්වත් ඔය ප්‍රකරණ පොත්වල කොහෙවත් නැහැ. නමුත් අභිධර්ම සමුච්ඡයේ තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ අර අහසේ මායාවක් වගේ. එතන කිසි දෙයක්ම පුද්ගලයාගේ හිතේ ක්‍රියාත්මක වෙන දේවල් විතරක් නෙමෙයි තියෙන්නේ. ඔක්කොම කලවම් කරලා එකටම සංඛ්‍යාලේඛනයක් හැටියට තියෙනවා. අපිට මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ ධර්මයේ ප්‍රකරණ පොත්තියෙදි ඔය අභිධර්මයේ පස්සේ අභිධර්ම සමුච්චය හෝ අභිධර්මාර්ථ සංග්‍රහය පස්සේ ගියොත් නිවන වැහෙනවා, නිවන නැති වෙනවා. ඈ ඔව් ඔව් නෑ. චට්ටායතනේ අඥාමෙන් ඉන්නේ, එතන ඉන්ද්‍රිය බවටපත් වෙනවා. අතන කුසල මූලනේ, කුණුමුල් ඉවත් කිරීමෙන් චට්ටායතනේ සම්පස්ස වෙන්නේ පස්ස විතරයි. එතන දැන් එන්නේ එන්නේ. ඊට පස්සේ පස්ස විතරයි සම්පස්ස නැහැ. දැන් සම්පස්ස, දැන් අවිද්‍යා මූලේ සම්පස්ස, අලුද්‍යා මූලේ සංකාර සම්පස්ස සම්භවං. නමුත් කුසල මූලේ අර කුසලස්ස, ඒ කියන්නේ සංකාරවල කුණුමුල් තුන ගලෙව්වට පස්සේ අර පස්ස සම්පස්ස වෙන්නේ සම්පස්ස විතරයි. සලායතන වෙන්නේ චට්ටායතන. ඒ අනුව සම්භවං වෙන්නේ නැ බුද්ධ භව. ජාති වෙන්නේ බුද්ධ ජාති. නෑ, ඉන්ද්‍රයන් හැටියට ක්‍රියාත්මක වෙනකොට කෙලෙස් මුල් උදුරා ගලවා අස් කරනවා. ආයතන හැටියට ක්‍රියාත්මක වෙනකොට කෙලෙස් මුල් නැවත අලුතෙන් සකස් කරගන්න සම්පස්ස වෙනවා. දැන් සං තේරුම් ගන්න ඕන සම්පස්ස සම් තියෙන ඔක්කොම. විඥානයේ ක්‍රියාත්මක වීම තමයි අර විඥානයේ සම්පූර්ණ ක්‍රමානුකූල විවත් වීගෙන යනවා ප්‍රඥාව මතු වේගෙන යනවා. බුද්ධ බව බුද්ධ ජාති බවට පත් වෙනවා. ආ පසාදෝ අදිමුක්කෝ ඒ ඔක්කොම වෙනවා. සමහරුන්ට මේ මේක ටිකක් ගැඹුර වෙන්න පුළුවන්. මොකද ඉතින් මේකේ සමහරුන්ට මේක තේරුම් ගන්නම බැරි වෙන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු විදියට කතා කරනකොට. නමුත් මේ මේ ගැඹුරු ආවට මේ සියලුම දේවල් තමන්ගේ හිතේ තමන් විසින් ක්‍රියාත්මක කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳවයි මේ විග්‍රහය. වෙන මොකක්වත් නෙමෙයි. ඕක තමන්ට අත්තානං උපමංකත්වා. තමන්ගේ හිතේ ක්‍රියාත්මක වන ආකාරය තමන් විසින් දකින්න උත්සාහ කළ යුතු. ඔව් ඔව් එතන තියෙන උට්ටාන උදුරා දෙමීමක්. ඔව් සත්තට්ටාන කුසල සූත්‍රයේ ඔයක චට්ටායතනේ තියෙනවා. මේ ලිඛිතවත් ඇවිල්ලා තියෙනවද ප්‍රශ්න කීපයක්? ආ එහෙනම් අහන්න ප්‍රශ්න.
යමෙක් පංච උපාදානස්කන්ධය දුරුකල විට පංචස්කන්ධය ඉතිරි වේ. එසේනම් පුතග්ජනයාගේ පංචස්කන්ධය හා අරිහතුන් වහන්සේගේ පංචස්කන්ධය අතර වෙනසක් තිබේද?
ඔව් වෙනසක් තියෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. පංචස්කන්ධය කියන්නේ මේ ජීවිතේ පවත්වාගෙන යන්නට උපකාර වන සියලුම කොටස් පංචස්කන්ධය. මේ පැවැත්ම දිගින් දිගටම යලි යලිත් මතුමතු නැවත නැවතත් උපදින්නට උපකාර වන කරුණු සියල්ලම සකස් කරන්නේ උපාදානයෙන්. ඒ නිසා මේ උපාදානය ඉවත් කළා පංචස්කන්ධය විතරක් පරිහරණය කරන්න පුළුවන් තත්ත්වයක් බුදුහාඳුරෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් කියන දෙක යම්කිසි කෙනෙක් වෙන්කොට තේරුම් ගන්න ඕන. උපාදානයයි වරද, පංචස්කන්ධේ වරදක් නැහැ. පංචස්කන්ධේ ස්වභාවික දෙයක්. පංචස්කන්ධය සහ මුලින්ම ස්වභාවික දෙයක්. විකෘතිය වෙන්නේ කොහොමද? ඒ ස්වභාවික පංචස්කන්ධය අපි අස්වාභාවික ලෙස අපේ සන්තකයට අපේ කැමැත්තට පාත්තන්න නවත්තන්න උත්සාහ දැරීම. එතකොට ඒ අපේ කැමැත්තට අනුව පටිච්ච වීමෙන් මේ පංචස්කන්ධය යම් කිසි කෙනෙක් පාත්තන්න නවත්තන්න උත්සාහ දරනවා නම් ඒක පුළුවන් වැඩක්ද? බෑ. ඒක අස්වාභාවිකයි. ඒ නිසා පංචස්කන්ධය ස්වාභාවිකයි, පංචස්කන්ධ උපාදානය අස්වාභාවිකයි. අස්වාභාවික නිසාමයි ණය වෙන්නේ, මේ පැවැත්ම පවත්වාගෙන යන්න වෙන්නේ. ඒක නිසා ගන්න දෙනකොට පැටලෙනවා. ඒ නිසා සංසාර ගමන දිගින් දිගටම යන්නේ මේ උපාදානය කියන වැරදි අස්වාභාවික විකෘත තත්වය නිසාමයි. යම් කිසි කෙනෙකුට තමන්ගේ පංචස්කන්ධය පරිහරණය කරන්න පුළුවන්, ඒක කිසිම වරදක් නැහැ. බුදුහාමුදුරුවොත් ජීවත් වෙන අන්තිම මොහොත දක්වා පංචස්කන්ධයම පරිහරණය කළා, පාවිච්චි කළා, උපාදානය කර නොගෙන. ඒක හොඳට තේරුම් ගන්න. මේ දෙක පැහැදිලි පිරිසිදුව දෙකක් දෙක තේරුම් ගන්න. ඒ වගේමයි සංකාර ක්‍රියාසිත් ආයතන ඉන්ද්‍රිය ධර්ම. ඔය තුනම එකටයි යන්නේ. තුනම පැහැදිලිව තේරුම් ගත්තොත් අන්නේ පුද්ගලයා යම් ආකාරයකට නිවන පිළිබඳව යම් යථාභූත ඥාන දර්ශනයක් දකිනවා. සම්මා දිට්ඨියට පත් වෙන්න අවශ්‍ය දැනුම දැක්ම තේරුම ගන්නවා.
ආර්ය සමත භාවනාවෙන් නිවන් පූර්ණේ කළ හැකිද?
එහෙම සමත භාවනාවක් ආර්ය අනාර්ය කියලා සමත භාවනාවක් තියෙනවා. නමුත් සමත භාවනාවකින් කිසිසේත්ම නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකෙදි తాවකාලිකව පිරිසිදු වෙනවා පමණයි මුල් ගැලවෙන්නේ නැහැ. තදංගම විස්කම්බන වශයෙන් හිත පිරිසිදු වීමයි සමතයෙන් වෙන්නේ. ආර්ය සමතය අනාර්ය සමතය කියලා දෙකක් තියෙනවා. නමුත් ඒක මේ විපස්සනා අනුපස්සනා කියන දෙක සමතේ නැහැ. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අනුපස්සනා කිරීමෙන් පමණයි අනුසය න අනුසයටි කරන්න පුළුවන් වෙන්නේ. වෙන ක්‍රමයකින් අනුසය අලුතෙන් ඉපදෙන දේ නොඋපදවා අනුපාද නිරෝධයෙන් න අනුසයටි කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමත භාවනාව හොඳයි, නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දෙකක්ම තියෙනවා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ මුල් අවුරුදු 10 තුල බොහෝ අන්‍ය ආගමිකයන් මේ සමත භාවනා කරලා ධ්‍යාන ලැබලා අභිඥා ලැබූ අය බොහොම හිටියා. ඔය උදාහරණයක් කිව්වොත් ජටිල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ඒ වගේ බොහෝ අය මේ සමත භාවනා කරලා ධ්‍යාන අභිඥා ලැබපු අය හිටියා. කොණ්ඩඤ්ඤ බමුණ ඇතුළු පස්වග මහණුන්, අර සරියුත් මුගලන් හාමුදුරුව, උපතිස්ස කෝලිත දෙන්න, මේ වගේ අය බොහෝම සමත භාවනා කරලා ධ්‍යාන ලැබලා අභිඥා ලැබුවා හිටියා. ඒ නිසා බුදුහාමුදුරුව මුල් අවුරුදු 10 තුලම මේ වගේ අභිඥා ලැබූ, ධ්‍යාන ලැබූ අයට අර සමත පුබ්බංගම විපස්සනා ක්‍රමය අනුදැන වදාරා ඒ අනුව නිවන්නට මඟ පෙන්නුවා. නමුත් බුදුහාමුදුරුව ඊට පස්සේ මේ කායේ කායානුපස්සනා කායගත සති සූත්‍රයේදී මේක වෙනස් කරලා විපස්සනා පුබ්බංගම සමත ක්‍රමයක් ඉදිරිපත් කළා. නමුත් ඊට පස්සේ බුදුහාමුදුරුව තවත් කලක් පරිණත වූ අවස්ථාවේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේදී විග්‍රහ කළේ සමත පුබ්බංගම හෝ විපස්සනා පුබ්බංගම කතාවක් නෑ. යුග නද් දෙකම එකටම ආනපාන සති සමාධියේ පිහිටලා කරගන්න ක්‍රමයක්. ඒ නිසා මේ ක්‍රම තුන වෙනස් ක්‍රම තුනක්, නිවනට තුනෙන්ම යන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව අවසාන වශයෙන් නිර්දේශ කළේ, අනුදැන වදාළේ, ඒකායන මාර්ගය හැටියට කිව්වේ සමත නැතුවම මේ යුග නද් හැටියට මේ මඟපල් ලබන්න ක්‍රමයක්. දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිසි තැනක ධ්‍යාන ගැන හෝ අභිඥා ගැන හෝ වචනයක්වත් කතා කරලා නැහැ. කරලා තියෙන්නේ, කියලා තියෙන්නේ ඔක්කොම මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කර ගැනීම පමණක්මයි. ධ්‍යාන ගැන කතා කරලම නැහැ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ. හොඳට කියවල බලන්න. නමුත් කායගත සති සූත්‍රයේ කියලා තියෙන ඒ මුල් කාලේ, ඒ කාලේ අභිඥාලාභින් ධ්‍යානලාභින් බහුලෝ හිටිය නිසා ඒ ඇයටත් යහපතක් වෙන්න ධ්‍යාන ඉදිරිපත් කළා. නමුත් බුදුහාමුදුරුව අවසාන වශයෙන් මේ යුගනද්ද භාවනා ක්‍රමේ ඒකායන මාර්ගය හැටියට සතර අධිපට්ඨානෙ විග්‍රහ කරද්දී කිසි තැනක ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයක් හෝ ධ්‍යාන ලබා ගැනීමක් හෝ ධ්‍යාන වැදගත්කමක් හෝ කිසිසේත්ම කියලා පැහැදිලි කළා නැහැ.
ශුෂ්ක විදර්ශකයා ධ්‍යාන නොලබා අරහත් ඵලයේ පූර්ණ කරන බව
සත්‍යයි. ධ්‍යාන ලැබුවත් නොලැබුවත් ශුෂ්ක විදර්ශක වෙන්න පුළුවන්. ඒක මේ ප්‍රකාශන ශක්තිය. ඒක අනුන්ට ධර්මය ප්‍රකාශ කරලා අනුශාසනා ප්‍රාතිහාර්ය නැහැ ශුෂ්ක විදර්ශක ආම්බුරන්. එච්චරයි.
ධ්‍යාන හා
ධ්‍යාන සමාපත්තිය
අතර වෙනස
ධ්‍යානයට සමාදින්න පුළුවන් ධ්‍යාන සමාපත්තියක් නැහැ, ධ්‍යානයට සමාදිනවා. සම්මා සමාධි කිව්වහම සම්මාපත්ති කිව්වහම වෙන එකක්. ඒක මේ රාගය ద్వේෂය මෝහය කියන සංවලින් මා කියන්නේ මිදී නිදාසී, පත්ති කියන්නේ පත්වෙන තත්වය. රාගයෙන්තර ద్వේෂයෙන්තර මෝහයෙන්තර තොර වූ සිතක් ඇති වූ කරගත්ත පුද්ගලයාට සම්මාපත්තියට සමාදින්නට පුළුවන් ඕනෑම මොහොතක. නමුත් ධානයක් ලැබූ පුද්ගලයාට ඒ ධානයේ පවතින තාක්කල් ධානයට සමාදින්න පුළුවන්කම තියෙනවා. දෙක, සම්මාපත්තියට සමාදින්න උත්සාහයක් ඕනේ නැහැ. ඕනෑම මොහොතක එක මෙහෙම තප්පරයකින් 10න් එකක් තුල ඒ සම්මාපත්තියට සමාදින්න පුළුවන් සම්මාපත්තිය ලැබූ කෙනෙකුට. නමුත් ධානයට සමාදින්න එහෙම ලේසි නැහැ. ඊට වඩා ඒක උත්සාහයක් දැරිය යුතුයි. ඒක යටපත් කරන්න දෙයක් තියෙනවා. තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම තමයි සමාධිය. සම්මාපත්තිය රාගදේශ මොහ මුල් උදුරා දැමීමේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙන මේ සම්මාපත්ති. එමනනම් සම්මා සමාධි සමානයි සම්මාපත්ති. සමාධි සමානයි ධ්‍යාන. සම්මා එතන නෑ. දැන් පංච නීවරණ පළමුවෙන් කාමච්ඡන්දේ නෙක්ඛම්ම, ව්‍යාපාදයේ මෙත්තා, තීන මිද්‍ය ධම්ම උද්දච්ච ධම්මානුපස්සනාව, ඒ වගේම උද්දච්ච කුක්කුච්ච මේ විග්‍රහිත කිරීම, ඒ අනුව සමතේටපත් වෙන්න පුළුවන්. ওই පහම සමතේටපත් කරන්න ඕනේ පුණ්‍ය. ඊට පස්සේ ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළ නිබ්බිදා විරාගා නිරෝධා පටිණස්ස වශයෙන් සාමුලින් උදුරා දැමීම අනුපස්සනා විපස්සනා. පියවර දෙකම තියෙන්න ඕන. පියවර දෙකම එකට කරන්න පුළුවන්කම තියෙනවා. ඒක යුගනන්ද. දැන් අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් මේ ලංකාවේ තියෙන කිසිම භාවනා මධ්‍යස්ථානයක ඔය සමත මිසක් අර කියන මේ උදුරා දැමීමක් සමුච්ඡේද වශයෙන් කෙලස් මුල් ගලවා අස්කිරීමක් කෙරෙන්නේ නැහැ, කරන්න බෑ, කරන්න දන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනත්ත නෙමෙයි මෙනෙහි කරන්නේ, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකයි හේතුව.
මෝහය සමග රාගයද, මෝහය සමග ද්වේෂයද වශයෙන් එකට යෙදෙන අවස්ථා හැර මෝහය තනිව යෙදෙන අවස්ථාවක් උදාහරණයක් වගේ පෙන්නනවා.
මෝහය තනිව යෙදෙන අවස්ථාවක් තමයි අර කොණ්ඩඤ්ඤ බමුණා. කොණ්ඩඤ්ඤ බමුණා දැන් රාගයේ ද්වේෂයේ తాවකාලික යටපත් කළා, අභිඥා ලැබූ අවස්ථාවක් තිබුණේ. හැබැයි අර මලකඩ කඩලා තිබුණාද? නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මොකද? කොණ්ඩඤ්ඤ බමුණා අභිඥාලාභියෙක්නේ. දැන් බුදුහාමුදුරුවෝ බෝසත් හැටියට උපදින දවසෙත් කොණ්ඩඤ්ඤ බමුණා අභිඥාලාභියෙක්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොටත් ඒ තත්වෙමයි හිටියේ. හැබැයි මගඵල ලැබලා තිබුණාද? නැහැ. ඒ නිසා මෝහය තනිව ක්‍රියාත්මකව. හැබැයි බුදුහාමුදුරුවන්ට සුමානියක් දෙකක් තුනක් මේ කොණ්ඩඤ්ඤ බමුණට ධර්මයේ කියා දෙන්න වුණා. එතකොට විරජං වීතමලං ධම්ම චක්කුන් උදපාදී උනේ. ඒක තමයි වෙනස. දැන් මලකඩ කඩන්න විරජං වීතමලං වෙන්න භාවනා කරලා පුළුවන්ද? බෑ. කොහොමද කරන්න පුළුවන්? බණ අහලමයි. භව නසන ක්‍රමය අහලමයි, දැනගෙනමයි විරජං වීතමලං ධම්ම චක්කුන් උදපාදී කරන්න පුළුවන්. පුළුවන්. දැන් මෙහෙමයි, පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. පදපරම, නෙය්‍ය, උග්ගටිතඤ්ඤ, විපච්චිතඤ්ඤ කියලා. ඕනෑම පදපරම පුද්ගලයෙකුටත් යම් කිසි මොහතක මේ ධර්මයේ ඇහුව වෙලාවේ තමන්ගේ අර මලකඩ කඩා ගන්න පුළුවන් වුණොත් ඔය ආයුධ හතර මුවහත් කර ගන්න පුළුවන් වුණොත් මේ කෙලෙස් වැමි තුන කපන්න පුළුවන්. එනිසා පදවරම පුද්ගලයා අතාරින්න අතාරින්න බෑ. දැන් අර මේ කවුද අර අහිංසක කියන අඟුලිමාල මේ පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා පදපරමයි. නමුත් බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ පදපරම පුද්ගලයා උග්ගටි සංඥා වුණා. බැමි තුන කපල නැම.
පදපරම භව යනු අතීත කර්ම විපාකයක ඵලයක්.
ඔව්. අර පංචකාම නීවරණ ධර්ම වලින් සම්පූර්ණයෙන්ම නිවන ආවරණය කරගත්තාම ඒ පුද්ගලයා දකින්නේ ඒ පුද්ගලයාගේ ආකල්පය ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය දුට්ටි ගතන් දුට්ටි ගානන් දුට්ට කාන්තාරන් දිට්ටි කාන්තාරන් දිට්ටි විප්පයුත්තන් දිට්ටි සංයෝජන ඒ අනුව පදපරම දැන් තමන්ගේ අදහන දේ විශ්වාස කරන දේ අපේ දෙයියෝ විතරයි එකම දෙයියෝ කියලා යම් කිසි කෙනෙක් හිටියොත් ඒ පුද්ගලයා කවුද? පද පරමයි. ඒ පුද්ගලයාට නිදහස නිවල්ල හිතන්න බෑ. දැන් අපි කියනවා නම් කෙනෙක් කවුරු හරි කිව්වොත් දැන් අපි හිතනවානේ මේ බුදුහාමුදුරුවෝ දැකලාමයි නිවන් බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා. දැන් මෙතෙන්දි පද පරම වෙන්නේ මොකෝ? අර බුදුන් කියන පුතක් මේ පුද්ගලයෙක් දැකලාමයි මේ නිවන් දකින්න. නමුත් බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ මේ භව උදුරා දමන ධර්මය දැකලා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති දැකලා නිවන් දකින්න. එනිසා මේ බුද්ධ කියන වචනේ බුදුන් කියන වචනේ පොදු වචනයක් ක්‍රියාපදයක් නාම පදයක් නෙමෙයි. උඟක් කරේ ඉතින් ඒකනේ අසුතවත් පුතා කියන පුද්ගලයා පද පරමයි. දැන් බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා දැන් ඔය ධර්ම දේශනාවලදී කියනවා නොයෙකුත් ආකාරයට. ඒ කියන්නේ මොකද්ද? පද පරම විදියට බුදුහාමුදුරුවන්ගේ රූපය දැකලා අර වක්කලී හාමුදුරුවන්ට කියපු කතාව. නමුත් බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ පුද්ගලයෙක් දැකලා නිවන් දැකීමක් නෙමෙයි, ධර්මය දැක නිවන් දැකීම. පටිච්චසමුප්පාද ධර්මය දැක දැන නෙමෙයි දැක නිවන් දැකීම. දැනුමයි දැක්මයි දෙකක්.
නිරෝධ ඵල සමාපත්තිය යනු ලෞකික සමාපත්ති සුවයක්ද නැත්නම් ලෝකෝත්තර සමාපත්ති සුවයක්ද?
නෑ, ලෝකෝත්තර නෙමෙයි, ඒක ඉහාත්ම සුඛ විහරණය. මේ ලෝකයේ තුලදී නිවන් අවබෝධ කරගත්ත පුද්ගලයා දැන් ඔය ප්‍රශ්නේ ආයි කියවන ප්‍රශ්නෙත් වැරදි. නිරෝධ ඵල සමාපත්තිය කියලා එකක් නැහැ. තියෙන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. ඒ දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙන්නේ අරහත් ඵලයටපත් වූ උත්තමයෙකුට පමණයි. ඒ බුද්ධලයට සංඥා තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද නැත්තේ? ඒ සංඥාව නිසා සංචේතනා කරලා වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් උපද්දවන්නේ නැහැ. ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. එච්චරයි වෙනස. ඒකයි වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා තියෙනවා, සංඥා වේදිත නිරෝධ. ඕකේ දැන් මේ වචනයක් එක කැලලක් කලලා නිරෝධ සමාපත්තිය කියන එක වැරදි. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ, කියන්නත් එපා. නිරෝධ සමාපත්තියක් නැහැ, තියෙන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා තියෙනවා, හොඳට ඇහැ කන නාසය දිවකය මන බොහොම හොඳට ක්‍රියාත්මකයි. හැබැයි ඒක ඒ ඇහෙන් දකින්න රූප දැකලා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇහැ කන නාසය දිවකය මන කියන හැයෙන්ම මේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැත්නම් එතන ආවේගයක් වේදනාවක් ක්‍රියාවක ශක්තියක් උපදින්නේ නැහැ අලුතෙන්. ඒ නිසා චිත්තාවේගයක් විඥාන ශක්තියක් අලුතෙන් උපදින්නේ නැත්නම් අන්නේ පුද්ගලයා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන්.
සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් පංචස්කන්ධයේද කියන තව නමක්ද?
නෑ. පංචස්කන්ධේ තුනක් සබ්බචිත්ත සාධාරණ. මේකත් මේ පස්සේ ආපු වචනයක්. රූප වේදනා සංඥා කියන එක බුදුහාමුදුරන්ටත් පෘථග්ජන පුද්ගලයාටත් කූඹියටත් කුරා කූඹියටත් මහා බ්‍රහ්මයාටත් දෙවියටත් ඕන මිනිහෙකුට පෘථග්ජන ඔකාටත් රූප වේදනා සංඥා පොදුයි. නමුත් සංඛාර විඥාන පොදු නැහැ. මගපල් ලැබූ අරහත් තත්ත්වයටපත් වූ කිසි කෙනෙකුට සංඛාර නැහැ. ක්‍රියා චිත්‍රය තියෙන්නේ විඥාන නැහැ, ප්‍රඥාව විතරයි තියෙන්නේ. ඒකයි වෙනස.
චිත්තක්ෂණ 17ක් සහිත චිත්ත වීර්ය සම්බන්ධතර පෙන්වාවු.
දැන් මේක අභිධර්මයේ තියෙන විග්‍රහයක් ඔය අහන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ ප්‍රශ්නේ අහපු එක්කෙනා අභිධර්මකාරයෙක් වෙන්න ඕන. හොඳට කල්පනාකරනද ඔය චිත්තක්ෂණ 17 පළවෙනි තුන මොකද්ද කියවලා කියවලා බලන්න. මොකද්ද පළවෙනි තුන? සම්පටිච්චන සම් තීරණ. දැන් මේ සම් මොකද්ද? සම්පටිච්චන. ඊට පස්සේ ඊගාව හතක් තියෙනවා. මොකද්ද? ජවය කියන්නේ මොකද්ද? වේගය, ආවේගය, චිත්ත ආවේගය. දැන් අර කුසල මූල තත්ත්වයේදී ඔය සම්පටිච්චන නැහැ, පටිච්චන වෙන්නේ නැහැ, නොපටිච්ච. අර සම්තිරණ නැහැ. ඒ නිසා දැන් එතෙන්දී නිවෙනවා. ජවයක් අලුතෙන් උපදිනවා නෙමෙයි, නිවෙනවා. ඒ නිසා ඔය චිත්තක්ෂණ 17 පෘථග්ජන පුද්ගලයාගේ ක්‍රියාත්මක වෙන්නේ වේගයක් ජවයක් අලුතෙන් උපදින විදියට. අර උපේක්ඛාචිතටපත් වූ ආර්යයන් වහන්සේ මේක නිවෙන්නේ. මේක දෙපැත්තක් තියෙනවා. හැබැයි ඔය කියන අභිධර්ම පොත්වල කොහෙවත් ඔහොම දෙපැත්තක් පෙන්වන්න බෑ, පෙන්වන්නෙත් නෑ, දකින්නෙත් නෑ. ඔය කියන සංපටිච්චන සම්තිරණ ගැන කවුරුවක්වත් කියලා දෙන්නේ නෑ, කියන්නෙත් නෑ, දන්නෙත් නෑ, තේරුම් ගත්තෙත් නෑ. සම්තේරුම් ගන්න බෑ ඒකට. මේ පටිච්ච වෙන්නේ මොකද්ද? පටිච්චන රාගය, දේශෙමුයි. අර වේගයක්, ආවේගයක්, ජවයක් එන්නේ කොහෙද? හිතට. අර රාගය, ද්වේෂය, මෝහය නිසා මත්වීමේ. මේක දැන් මේ අභිධර්මයේ තියෙන ඒවා, බුද්ධ දේශනාවේ තියෙන ඒවා. හැබැයි අතන ওই වචන ටික විතරයි. ක්‍රියාත්මක වීම කොහෙවත් කියන්නේ නැහැ. හත් අවස්ථාවක ජමන්සිත් එකට එකක් 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 පහසා ගිහිල්ලා ආයි අන්තිම වශයෙන් ඒ වේගේ වයදම් සමුදියේ ධම්මාවා වය ධම්මා. ඒකත් ඉවර වෙලා චුති පටිසන්ධි ඇටියට අවසානේ ඒක ඉවරයි.
කිරිවඩුල්ල ශ්‍රීමා බෝධිය ළඟදී බෝධි පූජාවක් කර අරියතුන් වහන්සේගේ බණ ශ්‍රවණය කර සියලු දෙවියන්ට, ඥාතීන්ට, සත්ත්වයන්ට පිං දීම අදිෂ්ඨාන කිරීම මගේ නිවන් මාර්ගය සඳහා හේතුඵලයක් වේද?
නැහැ. ඔය ඔක්කොම කළත් හරියන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය ඒ මොහොතේ සහ මුලින්ම ඉවත් කරගෙන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට යම් ක්‍රියාවක් කළාද, ඒ ක්‍රියාව තමනුත් ඔය හිරිවඩුන්නේ බෝධිය ගාවට ගිහිල්ලා කරන්න පුළුවන් වෙන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. එහෙම වුණා නම් තමන්ටත් පුළුවන් බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ හිත පිරිසිදු කරගන්න අවශ්‍ය මේ ප්‍රතිපදාව පිළිවෙත ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ මිසක් ඔය කියන දේවල් වලින් වෙන්නේ නිකන් තමන්ගේ අර මේ හිතේ අමුතු මේවා එකක් ආස්වාදයක් එනවා මිසක් හිත පිරිසිදු වීම පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ශක්තියට අනුගමනය වෙනවා කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව බුදුහාමුදුරුවෝ උද්දරා දමූ ආකාරයේ සිහිපත් කළා. තමන්ගේ හිතේ තියෙන මේ රාගය, ద్వේෂය, මෝහය උදුරා ගමන්නට අවශ්‍ය පිළිවෙත, පරියාය, ප්‍රතිපත්තිය අනුගමනය කිරීමයි බුද්ධ ශක්තියට අනුගත වීමයි. මේක විනාඩි දෙක තුනකින් කරන්නත් පුළුවන්. සං දැකලා සංවර වෙලා සං සිඳවලා සම්මාගියන ත්‍ත්වයටපත් වෙන්න පුළුවන්.
තීන මිද්දේ යනු නිදිමතද සිටී විසිරියට හිතමාණයෙන් මත් වීම.
මානෙ මත් වීම තමයි මත් වීම. තීන මිද්ද නිදිමත එන්නේ ඒක ඒ මානෙ මත් වීම නිසා කායට ලැබෙන මේ ශරීරයට ලැබෙන එහෙම නැත්නම් මේ රූප කොටසට ලැබෙන මේ පංචස්කන්ධයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන කොටසට ලැබෙන අර වේගයක් වේදනාවක් නිසා ඇති වූ කායික වේගයෙන් තමයි නිදිමත ඇති වෙන්නේ. නමුත් මේ තීන මිද්දේ ඊට වඩා ටිකක් වෙනස්. කායික මානසික දෙකෙන්ම එකතුවක් තීන මිද්දේ.
යම් ද්වේෂ ආරමුණකදී මෙත්තානුස්සතියත් අසුභානුස්සතියත් බුද්ධානුස්සතියත් යනු තුනම වැඩිය යුතුද?
මොකද්ද?
යම් ද්වේෂ ආරමුණකදී මෙත්තානුස්සතියත් අසුභානුස්සතියත් බුද්ධානුස්සතියත් යනු තුනම වැඩිය යුතුද?
නෑ. මේ මයි දැන් ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ආවම සමතේටපත් වෙන්න උපකාර වෙන්නේ මෙත්තානුස්සතිය මෛත්‍රී භාවනා. ඊට පස්සේ මේ ద్వේෂේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත්ව වෙලා තියෙනවා. ඒ ద్వේෂය අනිච්ච දුකානත් මෙනෙහි කළා මුල් උදුරා දමන්නේ උපකාර වෙන්නේ මරණානුස්සතිය. ඒ ద్వේෂයට යලි බැඳීමෙන් මිදී නිදහස් වෙන නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග වෙන්න බුද්ධානුස්සතිය. ඒ නිසා මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි තමා යුගනද්ද භාවනාව හැටියට එතෙන්දි කරන්න ඕන. නමුත් දැන් රාගයක් ආවනම් ප්‍රියදේට ඇලීමක් ආවනම් මෙත්තානුසතියෙන් වැඩක් නැහැ. අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය විතරක් ඇති. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ තමන්ගේ හිතට ඒ වර්තමාන මොහොතේ ආව දේ හොඳට පරිමුඛන් සතින් උපට්ඨ පෙට්ටවා සතෝ ආස සති සතෝ පස්ස සති තේරුම් අරගෙන තමා ඥානමත්තාය පටිච්චසමුප්පාය කිය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති තේරුම් අරගෙන කරන්න ඕන.
විච්ඡ සංඥා පජහාති සුඛ සංඥා පජහාති අත්ථ සංඥා පජහාති නන්ති සංඥා පජහාති රාග සංඥා පජහාති සමුදය සංඥා පජහාති සබ්බූපතින් පජහාති යන භාවනාව මෙලෙස භාවිතා කර යුතුයි.
නෑ, එක පැත්තයි නිතියනේ පාන විතරයි ආන්න නෑ. ආන පාන දෙකම තියෙන්න ඕන. මොකක්ද ආන? අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා. ඒ දෙකම කළොත් ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා තියෙනවා. හැබැයි දැන් ඕක මේ නිකම් වචන ටික ගියාට හිටියට හෝ භාවනාවක්ද? හොඳට තේරුම් ගන්න ඕන. ඔය නිකං වචන ටිකට ඔය නිකං මේ පාඩම් කරගෙන කටපාඩම් කරගෙන වචන ටික කියීමේ භාවනාවක් නෙමෙයි. කොයි වෙලාවෙටද ඕක කරන්න ඕන? අර නිච්ච සංඥාවක් හිතට ඇහිලා ඉච්ච නිච්ච වෙලා පටිච්ච වෙන්න එන අවස්ථාව. ඒ අවස්ථාවේ අර ප්‍රිය දේට ඇලීම පටිච්ච වීමක්, අප්‍රිය දේට ගැටීම පටිච්ච වීමක්, මැන මැන යනවා නම් ඒක පටිච්ච වීමක්. එන්නේ ඒ වෙලාවටයි ඔය භාවනාව මෙනෙහි කළා අර නිබ්බිදා කියන තත්වයට හිතපත් කරගන්න ඕන වෙන්නේ. නිබ්බින්දං විරජ්‍යති ඊට පස්සේ වෙනවා.
සම්මාදිට්ඨිය දැක්ම යනුවෙන් අදහස් කරන්නේ කොමක්දයි?
සංවලින් මිදී නිදහස් විය හැකිය, නිදහස් විය යුතුය, නිදහස් වීමට මාර්ගයක් තියෙනවා කියන දැක්ම තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය සංවලින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදිය හැකිය, මිදිය යුතුය, නිදහසීමට මාර්ගයක් තියෙනවා කියලා දීලා තියෙනවා. මේ මාර්ගය අනුගමනය කළ යුතුය කියන එක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය දැන් එහෙමනම් 11ට කිට්ටුයි වෙලාව. තවත් කාගේ හරි මේ ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි දැන් තව විනාඩි 5ක් තියෙනවා. 11ට නවත්වනවා. අද නෑ දෙකන්නේ. කෝසජ්ජන් කියන්නේ කුසීතකම්. ඒකට විරුද්ධ වචනේ විරිය. තීන මිද්දේට විරුද්ධ වචනේ සති. දෙක. ඒක නිසා මේ හේතුඵල ධර්මයට බහ ගලපා බැලීම, විනයට සසඳා බැලීම, ප්‍රඥාව කියන තුනම ඇති වෙන්නේ තීන මිද්දේ ඉවත් වීම. කෝසජ්ජන් කියන්නේ වෙන එක. අර අභිඤ්ඤාතං අභිඤ්ඤය හොඳට කියවලා පැහැදිලි කරගන්න. එතකොට හරි.
සම්මාදිට්ඨිය
යුගනද්ද කියන්නේ සමත විපස්සනා එකවරම එකටම කිරීම. යුග නෑ නෑ ඩිංගක් නෙමෙයි. දැන් ඩිංග නෙමෙයි. දැන් ඔය උපාසකම් මට හිතට තරහක් ආවා. මේ තරහ හිතෙන් අයින් කරනකොට මෙත්තානුසතියෙන් අයින් කරන්න පුළුවන්. හැබැයි උදුරා දැම්මද? යටපත් කළා විතරයි. උදුරා දමන්න නම් ඔය තරහ නිච්ච වෙලා තියෙන්නේ. ඒ නිච්ච වෙලා තියෙන එක අනිච්චම නැහි කළා නිච්ච අයින් කරන්න ඕන. අර තරහ තරහෙන් නැවත නැවත තරහ ගැනීම සුවයි සුඛයි. ඒක සතුටක්. ඒක ඡන්දයක්. ඒක කැමැත්තක්. ඒ කැමැත්ත අයින් කරන්න අර දුක්ඛානුපස්සනාව වැඩලා සුඛ සංඥා පජහත්. ඒ වගේම ඔය තරහ අත් වෙලා තියෙන්නේ. තරහ අත් වෙලා තියෙන්නේ. ඒ නිසා අනත්ත අනුපස්සනා කළා අත් සංඥාව අයින් කරන්න. ඊට පස්සේ නිබ්බිදා කියන தത്വෙට ඔය තරහට නැවත නොබැඳෙන ආකාරයට අභිනන්දනෙන් ඔය තරහ පජහති කර. ඊට පස්සේ විරාගානුපස්සනා ඊට පස්සේ ඔය තරහ දිගේ රෝධ ක්‍රියන්නේ නිරෝධානුපස්සනාව කළා සමුදය අයින් කිරීම. ඊට පස්සේ ඔය උපාදානය කරගත්ත තරහ සම්පූර්ණයෙන්ම අයින් කරනවා පටිනිස්සග්ගානුපස්සනාවෙන්. ඒක නිසා ඔය තරහ ක්‍රමානුකූලව ඔය පියවර හතෙන් හිතෙන් උදුරන්න. හැබැයි උදුරන්න බෑ අර සමතේටපත් කළා අර තරහ හිතේ තියෙනක. පුළුවන්ද? බෑ. මේ දෙකම එකට විනාඩියකින් කරන්න පුළුවන්. තේරුණාද? මේ විනාඩි පහක් ඕනේ නැහැ. හැබැයි හරියට තමන්ගේ හිතට ආපු තරහ තමන් දැනගෙන ඒ තරහ අර තරහ වේගය. ඒ වේගය අපි තියෙන තාක්කල් අපිට සමතයක් නැහැ. ඒ වේගය තියෙන තාක්කල් අනුපස්සනා කරන්න බෑ. මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩන්න බෑ. ඒ නිසා අපි මේ යුගනද්ද භාවනාව දැනගෙනම අපේ හිතේ ආපු වේගයක් ඔය ආවේගයක් චිත්ත ආවේගයක් වේදනාව. ඒ වේදනාව තමයි අපි මේ රවුම් ගහලා මේ පැවැත්ම පවත්වාගෙන යන්න උපකාර. ඒක තේරුම් ගන්න
ඕනේ.
වර්තමාන මොහොතේදීම කරන්න ඕනේ. දැන් තරහක් ආවම උදේ හවස මෛත්‍රී කළාට වැඩක් නෑ. ඕන ඉරියාපතේක ඕන ඉරියවක නානකොට කනකොට මොනකොට යනකොට එනකොට ඕන වෙලාවක සම්පජානකාරී හොති වෙන්න පුළුවන්. ඒක තමයි නිවන. වේදනාසු වේදනානුපස්සනා කිව්වේ. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සනා. මේ දෙකේම තියෙන සුවය නිරාමිෂ සුවය. අර කාමච්ඡන්ද ව්‍යාපාද ඒවා ඔක්කොම සු කියන වචන දෙක තියෙන දෙකේ. ඒ නිවනට උපකාර වන නිසා යෙදෙන ධම්මේසු ධම්මානුපස්සනා. ඒ වගේම වේදනාසු. හැබැයි චිත්තේ එහෙම නැහැ. කායේ එහෙම නැහැ. ඒකේ සූ කතාවක් නැහැ. ඒකේ ක්‍රියා වේගය දැනගෙන ඒ වැරදි වේගයක් තියෙනවා ඒකෙන් අයින් කරන්න. වැරදි චිත්තාවේගයක් තියෙනවා ඒක අයින් කරන්න. හොඳයි එහෙනම් දැන් මං හිතා